සමන්ත චක්කවාලේතු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පින්වත්නි, දැන් මේ වන විට මේ පින්වතුන්ට මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගන්නට තමන්ගේ හිතේ උපදින රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් උදුරා දමන්නට උපකාර වන ආනපාන සති සමාධියේ පිහිටා කටයුතු කරන්න චතුරාරක්කා පූර්ණය කරගන්නට මෙත්තානුසති, අසුභානුසති, මරණානුසති, බුද්ධානුසති පූර්ණය කරගන්න ආනපාන සති සමාධියක් හැටියට දැන් යම් දැනුමක්, යථාභූත ඥාන දර්ශනයක් තියෙනවා. මේ දින හතේම මේ ලබාගත් දැනුම අවශ්‍ය වෙන්නේ තමන්ගේ හිතේ මෙතෙක් සංසාරේ අර පංචස්කන්ධයට ප්‍රියමනාපදයට බැඳුණා, උපාදානය කරගත්ත, තණ්හා අල්ලගත්ත, එකතු කරගත්ත, ගොඩ ගහගත්ත. මේ බැම්ම බැඳීම නිසායි මේ සංසාර සම්බන්ධතාවයක් අලුතින් ගොඩනැගෙන්නේ. මේ බැඳීම නිසයි රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම සකස් වෙලා නිර්මාණය වෙලා මේ සසර ගමනට, රිය ගමනට බැඳුනේ. ඒක නිසා මේ බැම්මෙන් මිදී නිදහස් වීම තමයි නිබ්බාන නිබ්බිදා. ඒ නිසා බුදුහාමුදුරුව දේශනා කරපු මේ සූත්‍ර ධර්මවල අවසාන ඒකායන නිෂ්ඨාව පරමාර්ථය මේ නිබ්බිදා කියන තත්ත්වයට පත්වීම. නිබ්බිදා කියන තත්ත්වයට පත්වීමට තමයි බුදුහාමුදුරුව මේ සියලු ධර්මයන් දේශනා. නිබ්බිදා තත්ත්වයට පත් වුණා නම් අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. එයම නිවන්නට මගයි. අත්තානම් විසුද්ධියට හේතු. ඉතින් ඒක නිසා අද අවසාන වශයෙන් මේ ධම්ම අනුධම්ම පටිපදාවේ පිළිවෙතේ පරියාය අවසාන සූත්‍ර කිහිපයක් තමයි අද දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. බුදුහාමුදුරුවෝ අනුධම්ම සූත්‍ර හතරක් දේශනා කළා. අනුධම්ම සූත්‍රය, ඒ වගේම ဒုတိය අනුධම්ම, තတိය අනුධම්ම, චතුර්ථ අනුධම්ම කියලා. මේ පොතේ ඒ අනුධම්ම සූත්‍ර සටහන් කරලා තියෙනවා. මේ මාගදී භාෂාවෙන් කියපු ශබ්ද සංඥා ලියනකොට අර අග මුල පටලවීම ස්වාභාවිකයි. ඒ නිසා මේ අනුදම්ම සූත්‍ර හතරක් තිබුණාට මේ හතරම අපි එකට එකක් හැටියට ගන්න ඕන. ඒ ගත්තොත් තමයි මේකේ නිවැරදිතාවය තේරෙන්නේ. ඒ නිසා මේ අනුදම්ම සූත්‍රයේ තියෙන්නේ මේ 108 වෙනි පිටුවේ තියෙන අනුදම්ම සූත්‍රයේ තියෙන්නේ මේ අනුදම්ම සූත්‍රවල අවසාන එක නිබ්බිදා කියන தത്വයට පත්වීම විග්‍රහ කරපු. මේ අනුදම්ම සූත්‍රයේ තියෙන්නේ ධම්මානුදම්ම පටිපන්නස්ස භික්කවේ භික්ඛුනෝ අයම අනුදම්මෝ හෝති යම් රූපේ නිබ්බිදා බහුලෝ විහෙරේය. ආයි යම් රූපේ කිව්වොත් හොඳට තේරුම් ගන්න ඕනේ. මේ යම් රූපේ කිව්වහම හෙන් දකින රූප විතරක් නෙමෙයි. කනෙන් අහන ශබ්ද රූප, නාසයට ලැබෙන ගන්ධ සුවඳ රූප, දිවට ලැබෙන රස රූප, කයට ලැබෙන පොට්ටබ්බ රූප, මනසට ලැබෙන ධම්ම රූප කියලා දුරවල් හයකින් අපි රූප උපාදානය කරගන්න. ඒ සියලු රූප පිළිබඳව නිබ්බිදා බහුලෝ වෙන්න ඕන. විහෙරෙය කියන්නේ වාසය කිරීම. විහෙරෙය විහරන්තෝ විහරස්මිති. මේ ආකාරයට මේ විහර කියන්නේ වී කියන්නේ වෙන් කරනවා, හර කියන්නේ අත්හරිනවා. ඒ නිසා ඒ බැඳෙන්නට තිබුණු දේවල් බැඳෙන දේවල් වලින් අපි වෙන් කර කර අත්හැරියාම නිබ්බිදා කියන තත්වයට පත් වෙනවා. පඤ්චස්කන්ධයමයි මේ බැඳෙන්නට උපකාර වෙන්නේ, හේතු වෙන්නේ. ඒ නිසා යම්කිසි පුද්ගලයෙක් මේ රූපේ රූප කිව්වහම වේදනා සංඥා සංකාර විඥාන කිව්වහම ඔය සියලුම ඇහ කන නාසය දිව කය මන කියන හයට අරමුණු වෙන සියලු රූප වේදනා සංඥා සංකාර විඥාන ඒ වගේම නැවතත් තුන් කොටසකට බෙදිනවා. ඇහැට අරමුණු වන, ඇහැට කන්නට නාසයට දිවට ගහට මනට අරමුණු වන රූප ප්‍රියමනාප රූප තියෙනවා. ඒවට ඇලෙන්නේ. අප්‍රිය අමිහිරි අමනාප රූප තියෙනවා. ඒවට ගැටෙන්නේ. ඒ වගේම ප්‍රියාප්‍රිය අතර අදුක්කම අසුකසේ මනිනවා. මේ තුන් ආකාරයෙන්ම පුද්ගලයෙක් බැඳිනවා. බැම්ම සකස් කරගන්න. ප්‍රිය දේට ඇලීමෙනුත්, අප්‍රිය දේට ගැටීමෙනුත්, ප්‍රියාප්‍රිය අතර වැරදිසේ මැනීමෙනුත් මේ බැම්ම බාන ඇඳුත්ත සකස් කරගන්න. බෑන් තුන තමා රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම. මේ බැමි තුන අතින් හදා ගන්න දෙයක්, භෞතික ලෞකික පේන දකින බලන දෙයක් නෙමේ. මේක අධ්‍යාත්මිකයි. මේක තමන් මනෝමය කය තුළයි මේ බැමි සකස් වෙන්නේ. ඒ නිසා මේ බැමි තුන අපි හිතින් අයින් කරන්න. බැමි තුන හිතින් අයින් කරනවා නම් රාගක්කයෝ, ද්වේෂක්කයෝ, මෝහක්කයෝ නිබ්බාන. ඉතින් ඒක නිසා යම්කිසි කෙනෙකුට පුළුවන්කම තියෙනවා නම් රූපේ නිබ්බිදා බහුලෝ විහෙරෙය, වේදනා නිබ්බිදා බහුලෝ විහෙරෙය, සංඥා නිබ්බිදා බහුලෝ විහෙරෙය, සංකාරේ නිබ්බිදා බහුලෝ විහෙරෙය, විඥානේ නිබ්බිදා බහුලෝ විහෙරෙය වෙනවා. ඒ අනුවම යම්කිසි පුද්ගලයෙකුට මේ විහරය කියන එක ප්‍රායෝගිකව ආනපාන සති සමාධිය වඩමින් කරගන්න පුළුවන් නම් ඒ අනුව යෝ රූපේ නිබ්බිදා බහුලෝ විහරන්තෝ. පළවෙනි එක විහරේය, දෙවෙනි එක විහරන්තෝ. විහරන්තෝ කියන්නේ මේ වෙන්කරමින් අත්හරිමින් අර ක්‍රියාකාරීත්වය අන්ත කරනවා. අන්ත කරනවා කියන්නේ කපා දානවා. කැපුවහමයි අන්ත වෙන්නේ. දැන් බැම්ම කැපෙන්නේ විහරන්තෝ කිරීම. ඒ අනුව යෝ රූපේ නිබ්බිදා බහුලෝ විහරන්තෝ, වේදනායේ නිබ්බිදා බහුලෝ විහරන්තෝ, සංඥා සංකාර විඥාන නිබ්බිදා බහුලෝ විහරන්තෝ. ඒ අනුව රූපං පරිජානාති. දැන් පරිජානාති පූර්ණ වශයෙන් ජනිත කිරීම, නිර්මාණය කිරීම, ප්‍රභවය කිරීම, අලුතෙන් සකස් කිරීම බැමි නැවැත්තුවා. පරිජාන යනු වේදනා සංඥා සංකාර විඥාන පහම පරිජාන. සෝ රූපං පරිජානං, වේදනා සංඥා සංකාර විඥානං පරිජානං පරිමුච්ඡති. පරිමුච්ඡති කියන්නේ සදාහටම සම්පූර්ණයෙන්ම හිතෙන් මිදී කපා මිදී නිදාසු. පරිමුච්ඡති. ඒ අනුව පරිමුච්ඡති රූපං හා පරිමුච්ඡති වේදනා, පරිමුච්ඡති සංඥා, පරිමුච්ඡති සංකාරය, පරිමුච්ඡති විඥානං හා පරිමුච්ඡති ජාතියා ජරා මරණේන ශෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි පරිමුච්ඡති දුක්ඛස්මාති පදං. මේ දුක උපදින්නේ අර නිබ්බිදා බහුලෝ විහරේය නැති නිසා, අර පරිමුච්ඡති නොවු නිසා. දැන් නිබ්බිදා බහුලෝ විහරේය නිසා විහරන්තෝ වෙනවා. ඒ අනුව පරිජානාති පරිමුච්ඡති. ඒ අනුව මේ අලුතෙන් ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන මේ ක්‍රියාකාරීත්වයට බැඳින්නේ නැහැ. ඒ අනුව පරිමුච්ඡති දුක්ඛස්මාති වදාමීති. මේක මේ රූප පංචස්කන්ධයේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ පිළිබඳවම ආනපාන සති සමාධිය හැටියට වඩනකොට මෙත්තානුසති අසුභානුසති මරණානුසති බුද්ධානුසති වඩනකොට අර අනිච්ච සංඥාව අනුපස්සනා කරනකොට අනිච්චානුපස්සී විරේය නිච්ච සංඥා පජහත්, දුක්ඛානුපස්සී විරේය සුඛ සංඥා පජහත්, අනත්තානුපස්සී විරේය අත්ථ සංඥා පජහති. ඒ අනුවයි නිබ්බිදා නුපස්සී විරේය නන්දින් පජහති වෙන්නේ. නන්දින් තමයි අර කැමැත්ත රූපයට බැඳීමේ ඇලීමේ අල්ලාගෙන. ඒකෙන් පූර්ණ වශයෙන් පරිමුච්ඡති කියන ලැත්තෙන් මිදී නිදහස් වුණා. ඒ අනුව දුකින් මිදී නිදහස් වුණා. පරිමුච්ඡති දුක්ඛස්මාති කියලා කිව්වා. දැන් මේ අවසාන පියවර තමයි මේ අනුධම්ම සූත්‍රය හැටියට දේශනා කළේ. නමුත් ဒုတိය තත්ිය චතුත්ථ අනුධම්ම සූත්‍රවල තියෙන්නේ අර මීට ඉස්සෙල්ලා තේරුම් ගත යුතු දේ. යම් රූපේ අනිත්‍යානුපස්සී විහරේය නිච්ච සංඥා පජහත්. ඒ අනුව අර විහරේය විහරන්තෝ පරිජානං පරිජානාමිති පරිමුච්ඡති දුක්ඛස්මාති කියන තත්වයට පත් වෙනවා. අනිත්‍යානුපස්සී විහරේය නිච්ච සංඥා පජාති වෙනවා. දෙවෙනි එක තටිය අනුදම්ම සූත්‍රයේ යම් රූපේ දුක්ඛානුපස්සී විහරේය සුඛ සංඥා පජාති. මේ සුඛ සංඥාවක් ප්‍රියමනාප මధుර මිහිරි මනාප ප්‍රියමනාප දෙයක් දකින ඇහෙන් කනෙන් නසයෙන් දිවෙන් කයෙන් මනෙන් දකින හන විඳින නිසයි ඒ රූපෙට පැඳෙන. නමුත් ඒක නිත්‍ය නෑ, ඒක අනිත්‍යයි. ඒක කැමැතිසේ පවතින්නේ නෑ, විසිතේ පවත්වන්න නවත්තන්න බෑ. ඒක විපරිණාමයට පත් වෙන බව තේරුම් ගත්තහම අර අනිත්‍යානුපස්සී විහෙරය නිත්‍ය සංඥා පජාති, දුක්ඛානුපස්සී විහෙරය සුඛ සංඥා පජාති වෙනවා. ඒ වගේම අනාත්මානුපස්සී විහෙරය නිත් අර අත්ථ සංඥා පජාති වෙනවා. අස්මානිය ඉතින් අයින් වෙනවා. ඒ අනුව මේ අනිච්ච දුක්ඛ අනාත්ත මෙනෙහි කරලා නිච්ච සුඛ අත්ත හිතෙන් අයින් කරාම පරිමුච්ඡති කියන්නේ අයින් කිරීම, සාමුලින්ම උදුරා දැමීම කළාම තමා නිබ්බිදා බහුලෝ විහෙරේය නන්දිං පජාති පරිමුච්ඡති වෙන්නේ. මේක තමා බුද්ධ දේශනාවේ ධම්ම අනුධම්ම සූත්‍ර හැටියට මේ අටකරා තීන පදා තමයි මේ පඤ්චස්කන්ධයට ගලපා බලන්න. ඒ නිසා යම් රූප, යම් වේදනා, යම් සංඥා සංකාර විඥාන පහටම මේ ආකාරයට අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කළා, නිච්ච සුඛ අත්ත පජහති කළා, නිබ්බිදා බහුලෝ විහෙරේය වෙන්න ඕන. මෙතෙන්දී හොඳට තේරුම් ගන්න ඕන අර සුන්දර බවට, සුභ බවට, ප්‍රිය මනාප බවට ඇලෙන්න එනකොට රාගයක්, තණ්හාවක්, ආශාවක්, ආස්වාදයක්, උපාදානයක් වෙනවා. එන්න ඒ අවස්ථාවේදී අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කළා, නිච්ච සුඛ අත්ත හිතෙන් ඉවත් කළා, නිබ්බිදා තත්වයට පත් වෙයි. එහෙමනම් ඇහෙන් දකින ප්‍රිය රූපයකට ඇලෙන්න යනවනම්, කනෙන් අහන ප්‍රිය ශබ්දයකට ඇලෙන්න යනවනම්, නාසයට එන ප්‍රිය මනාප සුගන්ධකට ඇලෙන්න යනවනම්, දිවට එන රසකට, කයට එන පහසකට ඇලෙන්න යනවනම්, මනසට එන ධම්මතාවයකට ඇලෙන්න යනවනම්, ඒ හැම අවස්ථාවකම අපි අසුභානුස්සතිය වඩනවා කියන්නේ, පටිකූල මනසිකාරය වඩනවා කියන්නේ, ධාතු මනසිකාරය වඩනවා කියන්නේ, ආනපාන සති සමාධියේ පිහිටා කටයුතු කරනවා කියන්නේ, සම්පජානකාරී හෝති වෙනවා කියන්නේ, ඕනම ඉරියාපතේකදී, ඉරියව්වකදී තමන් හිටියත් මේ තත්ත්වය තේරුම් අරගෙන අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කළා, නිච්ච සුඛ අත්ත ඉතින් අයින් කරලා නිබ්බිදා කියන තත්ත්වයට පත්වීමයි නිවනට උපකාර වන ආනපාන සති සමාධිය. මේක තමයි ඒකායන මාර්ගය. මේ අනුධම්ම සූත්‍ර හතරේ මේකයි විග්‍රහ කළේ. මේක තේරුම් ගත්තේ නැති පෘථග්ජන පුද්ගලයෙක් අසුතවත් පෘථග්ජන වෙන්නේ ඒ පුද්ගලයා ප්‍රිය මනාප රූපය රූපං නිච්චතු, රූපං සුඛතු, රූපං අත්තතු කියන තත්වයෙන් ඒ රූපයෙන් අභිනන්දනයක් ලැබලා ඒ රූපේ උපාදානය කරලා අල්ලගෙන තමා සතුටට, සුවයට, ආස්වාදය පූර්ණ කරගන්නේ. ඒක තමා මේ බැම්ම, මේ බැඳීම, මේ සම්බන්ධය. මේ ගමන යන්න හේතුවෙන්. ඉතින් ඒක නිසා අර අසුතවත් පෘථග්ජන පුද්ගලයා ඒ තත්ත්වයක් තේරුම් ගන්න ඕන. ඒ පුද්ගලයා නිතරම ප්‍රිය රූපයක්, ප්‍රිය වේදනාවක්, ප්‍රිය සංඥාවක්, ප්‍රිය සංකාරයක්, ප්‍රිය විඥානයක් හැම තිස්සෙම හිතන්නේ, කල්පනා කරන්නේ, දකින්නේ, දෘෂ්ටිය පෙනෙන්නේ ඒ රූපය ප්‍රියමනාපනම් එක නිත්‍යයි සුඛයි අත්‍යයි. දැන් ආර්ය ශ්‍රාවකයා එක අනිත් පැත්ත දකිනවා, අනිත්‍යයි දුක්ඛයි අනත්තයි. ඒ අනුව නිබ්බිදා වෙනවා. අර රූපය ප්‍රියමනාප නිත්‍යසේ සුඛසේ අත්‍යසේ අස්මිමානෙන් දකින පුද්ගලයා ඒක බදා ගන්නවා, බැඳ ගන්නවා, සම්බන්ධ වෙනවා, අල්ල ගන්නවා. ඒක තරම් සතුටක් සුවයක් සහනයක් ප්‍රීතියක් ආමිෂ සුවයක් ඒ පුද්ගලයාට නැහැ. ඉතින් ඒක නිසා මේ පුද්ගලයෝ දෙන්නේගේ ස්වරූපය අසුතවත් පෘථග්ජන පුද්ගලයා මේ ලෝකේ තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන උපාදානීය කරගන්නේ නිත්‍යසේ සුඛසේ අත්‍යසේ අභිනන්දනයෙන් උපාදානීය කරගන්න නිසා. අර සුතවත් අරිය ශ්‍රාවකයා මේක මේ ගැටලුව දැක්කා, මේකේ උපක්‍රමයක් තියෙන බව දැක්කා, මේක උගුලක් බව දැක්කා. ඒ නිසා අර නිත්‍යසේ සුඛසේ අත්‍යසේ දකින්නේ නැහැ. රූප වේදනා සංඥා සංකාර විඥාන දකින්නෙම, බලන්නෙම, කල්පනා කරන්නෙම, හිතන්නෙම මේක මගේ කැමැත්තට අනුව නිත්‍යසේ පාත්තන්න බෑ අනිත්‍යයි, සුඛසේ පාත්තන්න බෑ දුක්ඛයි, අත්‍යසේ පාත්තන්න බෑ අනත්තයි. ඒ නිසා අනිත්‍ය දුක්ඛ අනත්ත තේරුම් ගත්ත කෙනෙකුට මිසක නිත්‍ය සුඛ අත්ත හිතෙන් අයින් කළා නිබ්බිදා කියන තත්වයට පත් වෙන්නට පුළුවන් කමක් නැහැ. මේ සත්‍යයක් තුලම අපි මේ කියපු මේ පින්වතුන් ඇහුව සියලුම සූත්‍ර ධර්ම වල හරය තමයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් අරගෙන හිතට එන අර ප්‍රියමනාප රූප වලට ශබ්ද ගන්ධ සුවඳ රස සෝපාස වේදනා සංඥා සංකාර විඥාන සියල්ලටම මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් අරගෙන එකෙන් නිත්‍ය සුඛාර්ථ ඉවත් කළා නිබ්බිදා කියන තත්වයට පත්වීමට තමා මේ දවස් හතක් තුළම මේ භාවනා වැඩසටහනේ මේ ධර්ම දේශනාවල හරය. එනිසා නිබ්බිදා තත්වයට පත් වුණේ නැත්නම් ඒ පුද්ගලයා තාමත් මේ ගමනට බැඳි බැඳි අර දුක නිර්මාණය කරලා සකස් කරලා දුකේම ඇලිලා ගැලිලා දුක්ම පිනවින් ඉන්නා පුද්ගලය. නමුත් මේ දුකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ නිබ්බිදාව. නිබ්බිදා වෙන්න නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් අරගෙන අර සැප නිත්‍යයි සුඛයි අත්‍යයි, වේදනා නිත්‍යයි සුඛයි අත්‍යයි, සංඥා නිත්‍යයි සුඛයි අත්‍යයි කියන එක හිත මුදවා ගන්න. ඒක හිතෙන් අයින් කරන්න. ඒක නිසා මේ හිත පිරිසිදු කර පිරිසිදු වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කළා, නිත්‍ය සුඛාත්ම හිතෙන් අයින් කරලා හිත ඒකෙන් නොබැඳී නිදහස් කර ගැනීමෙනුයි. ඒක තමයි පරිමුච්ඡති කියන தত্ত্বය. මේ අනුධම්ම සූත්‍ර හතරම මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කළා නිබ්බිදා කියන தত্ত্বයට පුද්ගලයෙකුට හිතන්න පුළුවන් වන ආකාරයට විග්‍රහ කරපු අනුධම්ම සූත්‍ර හතරක්. ඊට පස්සේ මේ සූත්‍ර හතරේ අවසානයේ තමයි පස්වක මහණුන්ට මේ අනත්ත ලක්ෂණ සූත්‍රය දේශනා කළේ. ඒක මීට ඉස්සෙල්ලා තියෙන සූත්‍රය අවසාන වශයෙන් 104 වෙනි පිටියේ තියෙන අනත් ලක්ෂණ සූත්‍රය. දැන් බුදුහාමුදුරුවෝ මේ අනුධම්ම සූත්‍ර හතර ඕම පිරිසිදුව දේශනා කරලා නිබ්බිදා අනුපස්සනාව පිළිබඳව විග්‍රහ කළාට පස්සේ පස්වග මහණුන්වම කැඳෙව්වා. පස්වග මහණුන්ව ළඟට අරගෙන එකහුවරලා දැන් පස්වග මහණුන්ට බුදුහාමුදුරුවෝ මේ ඉසිපතනි මිගදායේ ඒ කියන්නේ ඉසිම් බැස්ත ගල අර මුවවන්නේ අයිනේ තිබුණු ගල් ගුහාවෙදී මේ අනත්ත ලක්කන සූත්‍රය දේශනා කළා. අවසාන වශයෙන් හතර පස් නමම කොණ්ඩඤ්ඤ පප්ප වඩ්ඩිය මහානාම කියන පස් නමම පළමු කොට ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරලා සෝතාපට්ටි ඵලයට පත් කළා. දැන් සෝතාපට්ටි ඵලයට පත් වුණාට පස්සේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම විග්‍රහ කළා, මෙනෙහි කළා, ප්‍රායෝගිකව භාවිත කරන්න ඉගන්නලා මේ නිබ්බිදා බහුලෝ විහෙරීය තත්වයට පත් කළේ. පත් කළා මේ සියලු දේ ප්‍රකාශ කරලා දැන් බුදුහාමුදුරුව අවසාන වශයෙන් මේ අනත්ත කියන වචනේ අරගෙන දැන් බුදුහාමුදුරුව ධර්ම දේශනාවක් ප්‍රශ්න ගණනාවක් අහන්න පටන් ගත්තා. රූපං භික්ඛවේ අනත්තා රූපංච හිදං භික්ඛවේ අත්තා අභවිස්ස. රූපං භික්ඛවේ අනත්තා රූපංච හිදං. හිතේ යම් ප්‍රියමනාප හෝ අප්‍රිය හෝ රූපයක් ඇතුල් වුණොත්, අල්ලගත්තොත්, උපාදානය කරගත්තොත්, පටිච්ච වුණොත් ඒක අත්තා අභවිස්ස. ඒ අස්මිමානිය, ඒ කැමැත්ත නිත්‍යසේ සුඛසේ අත්තසේ පැවැත්වන්නට බෑ, වෙනස් වෙනවා, විපරිණාමයට පත් වෙනවා. ඒක නිසා රූපං අනත්තා අත්තා අභවිස්ස නයිදං රූපං ආබාධාය සම්මත්තේ. නයිදං රූපං ආබාධාය සම්මත්තේ. අපිට ඒ රූපය අපේ ප්‍රියමනාප අනුමානුව, කැමැත්ත අනුව අපිට ඒක ඒ ආකාරයට ඒ ස්වභාවයෙන් පාට යන බෑ. නයිදං ඒ අනුව ඒක වෙනස් වෙනවා. ලබ්බේතච රූපේ එවං මේ රූපං හෝතු, එවං මේ රූපං මා අහෝසි. මම කොයිතරම් කැමැත්තෙන් මේ රූපය අල්ලගත්තත් ඒක මගේ කැමැත්ත අනුව මා අහෝසි. ඒක මිදි නිදහස් නුනොත් ඒකෙන් අර දුකටපත් වෙනවා, අනාත්මවාදටපත් වෙනවා. යස්මාචිකෝ භික්කවේ රූපං අනත්තා යතා පරිදි මේ රූපය අත්ත්වනිය අනත්ත බව තේරුම් ගත්තොත් ඒ පුද්ගලයා තස්මා රූපං ආබාධය සම්. ඒකෙන් ඒ ආබාධ වලින් මිදී නිදහස් වෙනවා. ඒ වගේම නච ලබ්බති රූපේ. ඉස්සෙල්ලා ලබ්බේත ච රූපේ, දැන් නච ලබ්බති රූපේ. එවං මේ රූපං හෝතු, එවං රූපං මා අහෝසීති. තේරුම් ගත්තා. ඒ අනුව මේ රූපය අනත් බව, අත් නොවන බව, අත්තා අභවිස්ස අනත්තා කියන එක යථා පරිදි යථා භූත ඥාන දර්ශනය තේරුම් ගත්තා. මේ අනත් පිළිබඳව තමයි මේ විග්‍රහය කරන්නේ. ඒ රූපය අනත්තා. ඊළඟට වේදනා අනත්තා, ඊළඟට සංඥා අනත්තා සංකාර අනත්තා විඥානං අනත්තා මේ පංචස්කන්ධයම අත් නැ අනත්තයි මේක අපේ කැමැත්ත අනුව අපිට කිසිමනාප පරිදි නවත්තන්න පවත්තන්න පුළුවන් දේවල් නෙමේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයම අපේ කැමැත්ත අනුව පවතින්නේ නැහැ ඒ නිසා අනත්තා අත්තා අභවිෂ්‍ය ඊළඟට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳවම මේ කරුණ විග්‍රහ කරලා ඊළඟට විඥානම් පිළිබඳව කරුණ විග්‍රහ කරලා බුදුහාමුදුරුවෝ ඊළඟට මේ පස්වග මහණුන්ට අනිත්‍ය දුක්ඛ අනාත්ම ඔක්කොම විග්‍රහ කරලා තමයි මේ ප්‍රශ්න 165ක් ප්‍රශ්න අහන්නේ. එකක් දෙකක් නෙමෙයි පස්වග මහණුන්ට අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ විදියට විග්‍රහ කරලා මේ අනාත්ම විග්‍රහ කිරීම තමයි මෙතන අනාත්ම ලක්ෂණ සූත්‍රයේ තියෙන්නේ. නමුත් අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයම යථා පරිදි තේරුම් ගන්න පුළුවන් විදිහට අර අනුධම්ම සූත්‍ර හතරේ තියෙන ආකාරයට අනිත්‍ය දුක්ඛ අනාත්ම විග්‍රහ කළා. කරලා ප්‍රශ්නෙනාම කැඳවලා දැන් ප්‍රශ්න දැන් මේ පළවෙනි ප්‍රශ්නේ දැන් මේක ඔක්කොම කියාලු කියාදීලා තංකින් මඤ්ඤත භික්කවේ රූපං නිච්ඡංවා අනිච්ඡංවා දැන් ඔබ මේ අහලා දැනගත් ආකාරයට ඔබ හිතන්නේ තංකින් මඤ්ඤත රූපං නිච්ඡංවා අනිච්ඡංවා මේ රූපය ඔබේ කැමැත්ත අනුව පාටන්න පුළුවන්ද ඔබේ කැමැත්ත අනුව පාටන්න බැරිද අනිච්ඡද නිච්ඡද කියලා ඇහුවා. පස්වග මහණු උත්තර දුන්නා අනිච්ඡං බන්ති කැමැත්ත අනුව පාටන්න බෑ. එතකොට මේ අනිච්ඡං කියන්නේ තමන්ගේ ඒ අයගේ කැමැත්ත අනුව පවතින්නේ නැහැ කියන එක. නිච්ඡං කියන්නේ කැමැත්ත අනුව ඉච්ඡ අනුව නිච්ඡ කරගන්න හදනවා කියන එක. ඒ නිසා ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ යම් පනා නිච්ඡං දුක්ඛං වා සුඛං යම් දෙයක් තමන්ගේ කැමැත්ත අනුව පවත්න්න බැරි නම් ඒක පවත්න්න උත්සාහ කළොත් ඒක දුකක්ද සුඛයක්ද සැපයක්ද කියලා ඇහුවා. දුක්ඛං පන්ති යම් පනා නිච්ඡං දුක්ඛං විපරිණාම ධම්ම. දැන් මෙතන අනත්ත නෙමේ විග්‍රහ භාවිතා කළේ විපරිණාම ධම්ම. යම් පනා නිච්ඡං දුක්ඛං විපරිණාම ධම්ම. යමක් නිච්චසේ පාත්තන්න බැරි නම් ඒකෙන් සුඛක් නෙමේ දුකක් නම් ලබන්නේ ඒක විපරිණාමයට පත් වෙනවා නම් කල්ලං නූතං සමනුප්පස්සිතුං ඒතං මම යසෝහමස්මි යසෝමි අත්තත් යමෙක් තමන්ගේ අර කෙලෙසිතින් ඒ රූපය මම කොට මගේ කොට මගේ වසඟයේ පවත්වන්න හදනවා නම් ඒක කරන්න පුළුවන්ද පැරදි කෙනෙකුට නොහෙටං පන්ති ඒක කරන්න බෑ කිව්වා. මේ විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳව පස්වග මහණුන්ගෙන් රූපය පිළිබඳව ප්‍රශ්න 3යි වේදනාව පිළිබඳව ප්‍රශ්න 3යි සඤ්ඤා සංකාර විඥාන පිළිබඳව තුන බැගින් ප්‍රශ්න 15ක් මුලින්ම ඇහුවා. ඊළඟට විඥානය පිළිබඳව ප්‍රශ්න තුන අහලා ඊළඟට බුදුහාමුදුරුව තස්මාත්‍ය මේ අණුව විකුන් යම් කිංචි රූපං අතීත අනාගත පච්චුප්පන්න අජ්ජත්ව බහිද්ධා ඕලාරික සුකුම හීන ප්‍රනීත යම් දුරේ සන්තිකේ එකොළොස් ආකාර වූ රූපය පිළිබඳව අර ප්‍රශ්න එකොළහ බැගින් රූපය පිළිබඳවත් වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳවත් ප්‍රශ්න එකොළහ බැගින් ඇහුවා. එතකොට අර එකොළොස්වරක් පහළව 165ක් ඇහුවා. කාගෙන්ද පස්සක මහන්? මොකකටද මේ අනත් බව තහවුරු කරත් අත් බව කඩාදාන අසුමානය ඉවත් කර. මේ අනුව මේ පස්සක් මහනුන්ගෙන් මේ ප්‍රශ්න 165ම බුදුහාමුදුරුව අහලා පිළිතුරු ලබාගත්ත. මේ අන්තිම කෙඩේ තියෙන්නේ යංකිංචි විඤ්ඤාණං අතීත අනාගත පච්චුප්පන්න අජ්ජත් බහිද්ද ඕලාරික සුකුම හීන ප්‍රනීත දුරේ සම්තිකේවා සබ්බං විඤ්ඤාණං නේතං මම නේසෝ හමස්මි න මේසෝ අත්තාති ඒව මේතං යතා භූතං සම්මප්පඤ්ඤාය තත්තබ්බ. මේ පිළිබඳව මේ කරුණු තුන නේතං මම නේසෝ හමස්මි න මේසෝ අත්තාති. පෘථග්ජන පුද්ගලයේ මේ කරුණු පංචස්කන්ධය පිළිබඳව ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති. දැන් මේ පස්සක මහණුන් අනිත්‍ය දුක්ඛ අනත්ත තේරුම් ගත්ත නිසා අනත්ත අනුපස්සනා කරන නිසා ඒ අනුව අර ඒතං මම වෙනුවට නේතං මම නේසෝ හමස්මි ඒසෝ හමස්මි න මේසෝ අත්තාති අර ඒසෝ මේ අත්තාති වෙනුවට ඒ අනුව මේ පරම සත්‍ය මේ ඇත්ත මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය අපේ කැමැත්ත අනුව අපිට ඕන හැටියට පවත්වන්න නවත්වන්න පුළුවන් දෙයක් නොවන බව මේක විපරිණාම ධර්මයක් බව යථා පරිදි පස්වග මහණුන්ට අවබෝධ කෙරෙව්වා. එවන් පස්තන් මේක යථා පරිදි පසක් කොට දැකගත් පස්වග මහණුන් සුතවා අරිය ශ්‍රාවකෝ රූපස්මින් පිනිබෙන්නති. අවසාන ප්‍රතිපලය තමයි රූපස්මින්පි නිබ්බින්දති, වේදනායපි නිබ්බින්දති, සංඥායපි නිබ්බින්දති, සංකාරේසු නිබ්බින්දති, විඥානස්මින්පි නිබ්බින්දති, නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්ඡති, විමුක්තස්මින් විමුක්තිමිති ඥානං හෝති, කීනා ජාති උසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉතත්තායාති පජානාත්. ඒ පස්වග මහණුන්ම මේක යථාභූත ඥාන දර්ශනය ලැබුණා මේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ. ඒ අනුව පස්වග මහණුන්ම ඉමස්මින් ජපන වෙයාකරණස්මින් පඤ්ඤමානේ පංචවග්ගයානම් භික්ඛූනම් අනුපාදාය ආසවේහි කිත්තානි විමුච්චින් සුති කිව්වේ මේ කීනාජාති උසිතම් බ්‍රහ්මචරියං කතං කරණීයන් නාපරං ඉතත්තායාටි කියන්නේ අරහතුන් වහන්සේගේ ලක්ෂණ පහ. මේ ලක්ෂණ පහම අංග පහම පූර්ණය වුණා. කීනා ජාති අර ජාති නැවත අයමන්තිමා ජාති වුණා. නත්තිදානි පුනබ්බව වුණා. එතනින් පස්සේ මේ ජාති සකස් කරන්න උපජ්ජති වෙන්නේ නැහැ. කීනා ජාති කපල දැම්ම. කීන කියන්නේ කපල අවසන් කළා ජාති. බුසිතං බ්‍රහ්මචර්ය. ඒ බුසිතං සිතේ බ්‍රහ්මචර්ය පූර්ණ වුණා. සතර බ්‍රහ්මචර්යාව පූර්ණ වුණා. ඒ අනුව කතං කරණීය. කරගත යුතු සියලු දේ කරලා අවසන් වුණා. නා පරම් තවත් තරණය කරන්න ඉතිරි වෙන්න තැන ඇත්තේ නැ. නා පරම් ඉතත්තායාති පජාන. මේ තමන් තුළින් දැනගන්න දැකගන්න අවශ්‍ය සියලු දේ පරිමුච්ඡති කියන තත්වයෙන් පූර්ණ වශයෙන් දැනගත්තා. ඒක තමයි ඉතත්තායාති පජානාති කියන්නේ. ඒ අනුව අරහත් ත්වයට පත් වුණා මේ පංචවග්ගයේ භික්ෂුන්. එතකොට මෙතන මේ පස්වග මහණුන්ට අරහත් ඵලයට පත් වෙන සෝතාපට්ටි ඵලයට පත් වූ අයට මේ බුදුහාමුදුරුව දේශනා කර වදාළ අනිත්‍ය දුක්ඛ අනාත්ම යථාභූත ඥාන දර්ශනයෙන් තේරුම් අරගෙන නිත්‍ය සුඛ අත්ථ හිතෙන් අයින් කරලා නිබ්බිදා තත්වයටපත් වීම තමයි යථාභූත ඥාන දර්ශනය. නිබ්බිදා තත්වයටපත් වූ පුද්ගලයාටයි විරාගා නිරෝධා පටිනිස්සග්ගා කියන තත්වය පූර්ණ වෙන්නේ. ඉතින් ඒක නිසා මේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ තියෙන්නේ විග්‍රහය මේ ත්‍රිලක්ෂණය. එහෙම නැත්නම් අරහත්තරාටීන පදා යථාභූත ඥාන දර්ශනේ තේරුම් ගන්න සැලැස්වීමයි. එහෙමත් නැත්නම් මේ නිබ්බිදා කියන තත්වය පැහැදිලිව පිළිසිදුව යථාභූත ඥානේ තේරුම් අරගෙන නොබැඳීමයි. නිබ්බිදා කියන්නේ මෙතෙක්කල් බැඳුනේ මේක පිළිබඳව ඇත්ත ඇති හැටියට නොදැන. දැන් අර අනත්තා අත්ත අභවිස්ස ඒක තේරුම් ගත්තට පස්සේ නිබ්බිදා බහුලෝ ඉරෙය වෙනවා. දැන් මේ සූත්‍රයේ තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනත්ත නිබ්බිදා විරාග නිරෝධ පටිනිසග් වෙන මොකක්වත් නැහැ. මේක තමයි අවසාන තේරුම් ගත යුතු බුද්ධ දේශනා. මේක ත්‍රිපිටක කාර්යෝ පරිවර්තනය කරනකොට මේ අනත්ත ලක්ෂණ මේ ත්‍රිලක්ෂණ විග්‍රහ නොකර මේක අනාත්ම කතාවක් දාලා ඊට පස්සේ ලක්ෂණ සූත්‍රය මේක සිංහලට ත්‍රිපිටකේ පරිවර්තනය කරලා තියන්නේ පෘථග්ජන පඬිතුයෝ අනාත්ම ලක්ෂණ සූත්‍රය කියන පැරදි ධර්මයේ විකෘති වෙන බුද්ධ වාචිතේ ලපිට අලපිට ආභාසිතේ කරපු වචන ටිකක් දාලා. ඉතින් ඒක නිසා දැන් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය තේරුම් ගන්න බෑ අර අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා. ඒ වගේම මේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ තියෙන ධර්මතාව තේරුම් ගන්න බෑ. මොකද මේකට මේ ආත්ම අනාත්ම කතාවක් පැටලෙව නිසා. මේක තියෙන්නේ ආත්ම අනාත්ම කතාවක් නෙමේ. මේක තියෙන්නේ මේ විපරිණාමයටපත් වීම නිසා අසාරට්ඨේන අනත්තා කියන එක තේරුම් ගන්න. අපි නිතරම හැම දෙයක්ම උපාදානය කරගන්නේ අල්ලගන්නේ එකතු කරගන්නේ අයිති කරගන්නේ ඒකේ සාරයක් දකින්නවා. ඒක නිත්‍යසේ සුඛසේ අත්‍යසේ පාත්තන්න පුළුවන් කියන වැරදි තීරණයක් මත. දැන් මේ තීරණය වෙනස් කළාට පස්සේ වෙනස් වුණාට පස්සේ ඒ පිළිබඳ යථාභූත ඥාන දර්ශනය ලැබුවට පස්සේ මේ ලෝකයේ තුල තියෙන මේ පංචස්කන්ධය අපි කැමතිසේ අපේ ඉච්ඡ අනුව අපේ මනාපය අනුව ඍෂිසේ අල්ලාගෙන උපාදානය කරගෙන නවත්ත ගන්න පවත්ව ගන්න පුළුවන් කමක් නැහැ. ඒක යථා පරිද්දක්ක ඒ අනුව නිබ්බිදා බහුලෝ පියරේ. ඒ අනුව නිබ්බින්දති. නිබ්බින්දං විරාජ්‍යති විරාගං විමුච්ඡති විමුක්ති ඥාන දස්සන කියන එක පූර්ණ වුණා. මේ අනුව මගඵල පූර්ණ වෙනවා කියන එකයි අනත් ලක්ෂණ සූත්‍රයේ තියෙන්නේ. නැතුව මේ ආත්මනාත්ම කතාවක් හෝ ලක්ෂණ කතාවක් මෙතන නැහැ. මෙතන තියෙන්නේ කන ලක්ෂණ අනත් ලක්ෂණ. කන කියන්නේ කපාදමි. කපාදමි හිතෙන් මේ නිත්‍ය සුඛාට නිබ්බිදා තත්ත්වයට පත් වෙන. ඒක තමයි මේකේ විග්‍රහය තියෙන්නේ. එනිසා මේක නිවැරදිව තේරුම් ගත්තොත් මේ අර අනුධම්ම සූත්‍ර හතරයි අනත්ත ලක්ෂණ සූත්‍රයයි එකමදී විග්‍රහ කරලා තියෙන්නේ. ඊයේ දේශනා කර සත්‍ය උත්තාන කුසල සූත්‍රයේ තියෙන්නේ ඕකමම තමයි වචනයක්වත් වෙනසක් නැහැ. මේක තේරුම් ගත්තොත් ඕන කෙනෙකුට මේ පැවැත්මට හේතුව නිච්චසේ සුඛසේ අත්තසේ අස්මිමානින් ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති කියලා කියලා කටයුතු කිරීම. නමුත් ආර්ය ශ්‍රාවකයෙක් වුණාම මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් අරගෙන නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති තේරුම් ගත්තාම නිබ්බිදා වෙනවා. නිබ්බින්දං විරාගා විරාගං විමුච්ඡති කියන තත්ත්වයට පටිනිසග්ග සබ්බෝපදී පටිනිසග්ග තත්ත්වයට පත් වෙනවා. ඒක තමයි ධර්මය. මේක තමයි මඟපල ලබන්න උපකාර වන අවසාන තේරුම් ගත යුතු ආනපාන සති සමාධි. හොඳයි, එහෙනම් දැන් අද අවසාන සතිය. දැන් දවස් හයක් මේ පින්වතුන් ධර්මය ශ්‍රවණය කළා, පාර මාර්ගය දැනගත්තා, අහගත්තා. හැබැයි පාර අහගන්න ඕන, දැනගන්න ඕන, අහගෙන එතනින් නවත්තන්න නෙමෙයි, දැනගෙන එතනින් නවත්තන්න නෙමෙයි. මේක භාවිතයට ගන්න. මේක භාවිතයට ගන්න. ඒ නිසා මේක භාවිතයට ගැනීම දවසේ පැය 24 තුළම ඕනෑම ඉරියාපතේක ඉන්නකොට සක්මන් කරමින් හිටගෙන ඉඳගෙන හෝ සයින කාන්තිලා ඉන්නකොට මේ ආනපාන සති සමාධිය භාවිතයට ගන්න පුළුවන්කම තියෙනවා. ඒක මෙත්තානුසතිය හැටියට තරහ පාන කරලා මෙත්ත ආන කරන්න, ඒ වගේම අසුභානුසතිය හැටියට සුභ බව සුන්දර බව ප්‍රහාණය කරලා අසුභ අනුසතිය වඩලා නිකම්ම ත්වයටපත් වෙන්න, ඒ වගේම නිත්‍ය සුඛ අට ප්‍රහාණය කරලා අනිත්‍ය දුක්ඛ අනාත්ම සාක්ෂාත් කරගන්න අනුපස්සනා කරන්න, ඒ අනුව නිබ්බිදා බහුලෝ වෙරේ යෙවෙන්නයි ආනපාන සති සමාධිය අවශ්‍ය වෙන්නේ මේක යුග නද්ද ආනපාන සති සමාධි. යුග නද්ද කිව්වේ අර මෙත්තානුස්සතිය අසුභානුස්සතිය සමතේටපත් වීම යදිදං සබ්බ සංඛාර සමතෝ අනිච්ච දුක්ඛානාත්මෙනෙහි කළා නිබ්බිදා විරාගා නිරෝධා පටිනිසග්ග කිරීම අනුපස්සනා විපස්සනා හැටියට බැම්ම බාන ඇඳුත්ත කපලදාන. එනිසා මේකයි යුගනත් සමත විපස්සනා දෙක තමයි යුගනත්. මොකද්ද මට තේරුනේ නැහැ.
අපේ ගමේ මගේ කට්ටිය හැම මොහොතෙම හිතනවා මටත් මේ කට්ටියක් මේ පින් පින්ලිකට ගෙන්න වෙලෙ නැත්නම් මේ බණ අහන්න කියලා මට හැම මොහොතෙම හිතෙනවා.
ඒක ඉතින් අර සංසාර බැඳීමක් සම්බන්ධය. මොකද්ද සංසාර බැඳීමක් සම්බන්ධ. හැබැයි මේ නිවනට යනකොට ඔය බැඳුම් ඔය බැමි ඔය සම්බන්ධතා සියල්ල අවසන් කරන්න ඕනේ. අත්වැල් අල්ලගෙන නිවනට එකපාරට අර වලකට පනින්න වගේ බෑ. වලකට නම් පැන්න හැකි අත්වැල් බැඳගෙන ඔක්කොම එකතු වෙලා නමුත් නිවනට නිබ්බිදා වෙන එක තනි තනියෙන් යන්න ඕන. ඉස්සෙල්ලා තමන් තමන්ගේ වැඩේ කරගන්න. ඊට පස්සේ ආදර්ශමත් වෙන්න. ඒගොල්ලන්ට පෙන්වන්න නිවුණු බව, මිදුණු බව, විමුක්තියටපත් වූ බව, නිබ්බිදා වූ. ඊට පස්සේ ඒගොල්ලන්ටත් තේරෙයි මේකේ වැදගත්කමක් තියෙනවා. ඒ නිසා ඒ සියලු දෙනා එක්කලා මේ ගමන යන්න හිටියොත් යන්න බෑ. දැන් අර සිද්ධාර්ථ කුමාරයාත් ඔක්කොම අතහැරලා අම්මා තාත්තා විසව රාහුල කුමාරයා ඔක්කොම අත්හැරලා නොගියනම් ඒ මහා අභිනික්මන නොකළනම් අදටත් ඒ අය තාම මේ සංසාරීය ගමනේ අතරමං වෙච්ච අය. ඉතින් ඒක නිසා පළමු කොට තමන් තමන්ගේ වැඩේ කරගන්න. ඊට පස්සේ ආදර්ශමත් වුණාම ඒ අයටත් පාර පෙන්නන්න මඟ විවෘත කරලා දෙන්න පුළුවන්.
වැඩේ කෙරෙනවා කියනවා. මොලේට හොඳට අවබෝධුණා. ඒක නිසා මේ ඒ වගේම අපේ රාජන් වහන්සේ මේ පීසලින් පොත්පත් වලින් බලලා අඬ අඬ බලලා අඬ අඬ අහලා මේ මට උහතරන මහත්තේ මගේ ඇස්දෙර මේ මහත්තේ මේ අත්වානේ හබ්දවස ඇතුළත්නේ මගේ ඇස්දෙර දැක්ක නිසා මට මේ දුක දැන් මේවා තියෙනවා, දුක නැති වෙලා තියෙනවා. මට ධර්මයේ මේ බුද්ධ ධර්මයේ මට අවබෝධ කරගන්න පුළුවන් කියන හැඟීමකුත් මට ඇති වෙනවා. ඒ වගේම මේ මතට මෙතන මේ ස්ථානික ආපු වෙලාවේදී දවස් තුන හතරක් යනකොට මට සිද්ධියක් වුණා. ඒ සිද්ධිය උගද කිව්වා නම් මම ඉන්නකොට එකපාරම මගේ අත් දෙකේ පිට ආවට නිකම් මේ භූමිය ගොඩක් පැටලෙන භූමිය ගොඩක් දඟලන හැටි මට දැනුණා. මම මේක ටිකක් ડોක්ටර්වන්ට යන්තුනේ කියලා අදහස් කළා. විනාඩි දෙකක් යනකොට එකපාරම මේ සිද්ධිය අත් දෙකට නැති වුණා. එක පාන මැදකේ විද්‍ය නැති වුණා. ඒක නිසා මගේ ජනමාතුනේ නෑ. අපේ නාමනාමයේ මේ ආමමට මේ පිළිතුරක් ලැබෙනවායි කියන එක නම්
පිළිතුරු ඔව් උපාසකම්ම මේක පිළිතුරක් දෙන්න දෙයක් නෙමෙයි. දැන් උපාසකම්ම අත්විඳගත්ත දෙයක්. ඔය කියපු භාවනා මධ්‍යස්ථානවල මේ ලංකාවේ කොහෙත් ඕවා අනාර්ය භාවනා මැද ප්‍රාණයාම භාවනා කරන තැන් ආනපාන සති සමාධිය කියලා. මේ වායෝ කසිනියක් එක්ක කසින පිරියම් කිරීමක් කරන්නේ. ඉතින් ඕහ මේ බුද්ධ භාවනාවක් නෑ. බුද්ධ භාවනාව කියන්නේ භව උදුරාගෙන දැන් ඔය භාවනා මධ්‍යස්ථානයේ නියම බුද්ධ භාවනාවක් තිබුණා නම් උපාසකම්මගේ තරහ යන බව උදුරදාන්න. රාගයෙන් ප්‍රියදේට ඇලීම උදුරදාන්න. මානයෙන් මුලාවීම උදුරදාන්න. මේ ආනපාන සති සමාධිය අපි කියලා දෙන්නේ තරහ ආපු වෙලාවට ඒ මොහොතෙම මෙත්තානුසතිය අරගෙන ඒ මොහොතෙම එත්තේසං උපජ්ජමානා උපජ්ජති එත්තේසං පහියමානා පහියති එත්තේසං නිරුජ්ජමානා නිරුජ්ජති කරන්න. මේක ප්‍රායෝගිකයි. උපාසකම්ම ගෙදර හිටියත් උයන ගමන් කන ගමන් බුණ ගමන් නාන ගමන් යනේනකොට ඕනම වෙලාවක අර අතීත දීගංවා අසනිචා තරහක් එන්න පුළුවන්. දීර්ඝ සංසාරේ පුරුද්දක් නිසා වහාම ඒ තරහ එතනදිම ප්‍රහාණය කරන්න මෙත්තානුස්සතිය අරගන්න ඕන. ඒ වගේම අනිච්ච දුක්ඛානත්තම නෙහි කළා නිච්ච සුඛාත්ත හිතෙන් අයින් කළාම ඒ තරහට මෙතෙක් කල් තිබුණු බැම්ම බැඳීම නිපිදා වෙනවා. ඒ අනුව ඒ තරහ උපාදානය කරගෙන හිට පටිනිසග්ග තත්වයෙන් සබ්බූපදි පටිනිසග්ග. ඒකයි මේක ප්‍රායෝගිකයි. මේක ඕන තැනකදී ඕන කෙනෙකුට ඕන වෙලාවක කරන්න පුළුවන්. අර උස්ම ගැනීම පිට කිරීම වගේම තමයි මේක ඕන තැනකදී ඕන කෙනෙකුට කරන්න පුළුවන්. හැබැයි අර උස්ම ගැනීම පිට කිරීම හෝ ප්‍රාණයාම භාවනාවක් කරලා ඒ සතිය තුළ ඒ භාවනා මධ්‍යස්ථානයේ හිටිය තාවකාලිකව ඔය කියන රාගය ද්වේෂය මෝහය තාවකාලිකව යටපත් කළාට අර භාවනා මධ්‍යස්ථානෙන් එළියට ආහම අර හරක බඩකින්නේ හිටියා වගේ සුමානයක් දැන් හරකව ලෙහුවා. අර සුමානිටත් ඇති වෙන්න හවු හවු ගාලා හරක කනවා. ඒ වගේ තමයි අර සුමානයක් ඔය භාවනා මධ්‍යස්ථානවල තාවකාලිකව බලෙන් කෑම කන්න නොදී විඥාණයට නවත්ත ගන්න. නමුත් භාවනා මධ්‍යස්ථානයෙන් එළියට ආවම කරන්න දෙයක් මේ ලෝකෙ දෙයක් නෑ. හුස්ම ගන්න එක බොහොමත් කරනවා. නමුත් මේ ආනපාන සති භාවනාවේ බුද්ධ භාවනාව වගේ මේකෙදි ඉඳගෙන හිටියත් ගෙදර ගියත් කෑවත් බිව්වත් නැවත් ගෘහිණියක් කැටියට ඕන වැඩක් කරත් රාජකාරී ගියත් වාහනයක් කෙලෙව්වත් අර තරහක් ආපු වෙලාවට මිත්තානුසතිය ගන්න ඕන රාගයක් ආපු වෙලාවට අසුභානුසතිය ගන්න ඕන ඒකෙන් සමතේටපත් කර ගන්න ඕන ඒ වගේම මේ රාගය ද්වේෂය එන්නේ ඒක නිත්‍ය වෙලා සුඛ වෙලා අත් නිසා ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කළා ඒ තමන්ගේ හිතේ නිත්‍ය සුඛාත්ම කියලා තියෙන වැරදිදී අයින් කරලා නිබ්බිදා කියන තත්වයටපත් වීම මේ ආනපාන සති බුද්ධ භාවනා ඒක කරලා බලන්න උපාසකම්ම මේ අපි කරවන්න ඉගැන්නුවේ නැහැ කරගන්න හැටි ඉගැන්නු දැන් තමන් ඉගෙනගෙන තියෙනවා දැන් අද ඉඳන් කරන්න ඕනේ මොකද මේ ඉගෙනගත්ත දේ භාවිතයට ගැනීම ඉතින් භාවිතයට ගන්න කොටයි අර දර්ශනීය සම්පන්න වෙන්නේ මගපල පූර්ණ වෙන්නේ අනිච්ච දුක්ඛ අනාත්ත පූර්ණ වෙලා නිබ්බිදා තත්වයට තමන්පත් වෙන්නේ මොකද්ද මොකද්ද වචනේ කවුද
යහන්නේ
එහෙම එකක් බුද්ධ දේශනාවේ නැහැ ලෝකෝත්තර කියන්නේ මොකද එතර වෙන්න ලෝකයෙන් එතර වෙන්න නම් කුසලයේද උපකාර වෙන්නේ අකුසලයේද කුසලය කුණුසල හරස් කිරීම ඒ නිසා සියලු කුසල් ලෝකෝත්තරයි සියලු අකුසල් ලෞකිකයි ලෝකේ අතරමං වෙනවා සියලු අකුසල් නිසා බොහේදී හරි කවදා හරි කවුරු හරි ඔහොම වැරදි වචනයක් තේරුම් ගත්තොත් අහන්න ලෝකෝත්තර අකුසල් කියලා එකක් කොහේවත් බුද්ධ දේශනාවක පොතක තියෙනව නම් කවුරු හරි දාලා ඒක වැරදක් එක ප්‍රින්ටින් මිස් එකක් හරි වෙලා තියෙනවා කියන එක තේරුම් ගන්න ඕනේ. ඒක තියෙන්නේ ලෝකෝත්තර පින වෙන්න ඕන නැතුව මේක කුසල් ලෝකෝත්තර කුසල් තියෙනවා ඒ වගේම ලෞකික ඒවා තියෙනවා. මේක එහෙමනම් මුද්‍රණ දෙයක් හරි වැරදීමක් ලෝකෝත්තර අකුසල් එහෙම නැහැ. ලෝකයෙන් එතර වෙන අකුසල් නෙමෙයි කුසල් තියෙන. ඒක වැරදීමක් කොහේ හරි. දැන් ලෝකය කැරකෙන්නේ භ්‍රමණය වෙන්නේ කාගේ ශක්තියක් නිසාද මේ ලෝකේ ජීවත් වෙන විඥාණයෙන් කටයුතු කරන සත්වයන්ගේ පුද්ගලයන්ගේ දෙවි දේවතාවුන් බ්‍රහ්මයන් භූතයන් විශේෂයෙන් මිනිස්සු මිනිසුන්ගේ ශක්තියක් ප්‍රභාවය කරනවා නිර්මාණය අලුතෙන් උපදවන මේ අලුතෙන් උපදවන ශක්තිය දෙආකාර එකක් කුසල ධම්ම එකක් පාප කර්ම ඒ නිසා වැරදි දේවල් එක කෙරවලකට ගොනු වෙනවා හොඳ යහපත් දේවල් අනික් කෙරවලට අන්තයට ගොනු වෙනවා මේ දෙක වෙනස් වීමත් සමග මේක භ්‍රමණය වෙනවා කැරකිනවා එතකොට මේ කැරකෙන්න උපකාර කරන්නේ කවුද? මිනිස්සු නිර්මාණය කරන අලුතෙන් ප්‍රභවය කරන මේ ශක්තිය. විඥාන ශක්තිය. මේ ශක්තිය සමතුලිත නම් ඒක නිවැරදි ආකාරයට භ්‍රමණය වෙනවා. දෙපැත්තම එක සමාන. එක පැත්තක් එක නූලක් ශේෂයක් බර වැඩි වෙනකොට මොකද වෙන්නේ? කැරකීම භ්‍රමණය වීම වැඩි වෙනවා. ඒක නිසා දැන් මිනිස්සු වැරදි වැඩ කරනකොට පාපයෙන් හැසිරෙනකොට අකුසලයෙන් වැඩ කරනකොට අර එක පැත්තක් එකාන්තයක් බර වැඩි වෙනවා. බර වැඩි වුණ ගමන් භ්‍රමණය වැඩි වෙනවා. ඇයි ඒ භ්‍රමණය වැඩි වෙන්නේ? ඒ භ්‍රමණය නිසා තමයි නැවත ආපෝ තේජෝ වායෝ පඨවි හතර අර කම්පිතම් ප්‍රකම්පිතම් වෙන්නේ. දැන් මේ භ්‍රමණය තුන් ආකාර. දැන් පෘථුවිය වටා කරගෙනවා. පෘථුවිය හිර සහ අනිකුත් ග්‍රහ තරු වටා කරගෙනවා. ඒ වගේම පෘථුවිය කියන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන හතර මහා භූත වෙන කිසිම දෙයක් නෙමේ. මේ ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතර ඒ පෘථුවිය ඇතුලේ කැරකෙනවා. දැන් ජලය ගලාගෙන යනවා, වාතය හමාගෙන යනවා, ගින්න ඇති වෙගෙන යනවා, පොළොව හොදගෙන යනවා, ගොඩ කරනවා, මිනිස්සු කපනවා, වෙනස් කරනවා. මේ සියලු දේ භ්‍රමණය. මේ භ්‍රමණය වීමත් සමග තමයි අර මේ පිරිසිදු බව ඇති වෙන්නේ. ඒ භ්‍රමණය යම්කිසි යහපත් සීමාවක් දක්වා පිරිසිදු වෙනවා. ඒ භ්‍රමණය වැඩි වුණොත් ඒක පිරිසිදු වීම දරන්න බැරි තත්ත්වයට තමයි ඔය සැඩ සුළං සුනාමි ජල ගැලුම් නියඟ මේ අස්වාභාවික සිද්ධීන්ට සියලු දේට මුල මිනිස්සුන්ගේ රාගය ද්වේෂය මෝහය සීමාව ඉක්මවලා එක පැත්තකට අන්තගාමී අන්තවාදී වීම. එතකොට අර භ්‍රමණය දරන්න බැරි විදියට වැඩි වෙලා එකෙන් විනාශයක් වෙනවා. ඊට පස්සේ ආයි සමතුලිත වෙනවා. ආයි මිනිස්සු මේක වෙනස් කරනවා, ආයි සමතුලිත වෙනවා. මේකම තමයි වෙන්නේ. දැන් මේ අපි මෙතෙක් වෙලා කල්පනා කරේ බාහිර ලෝකය ගැන. බුදුහාමුදුරුව පනවවතාලා ඔය බාහිර ලෝකය ගැන කල්පනා කරන්න එපා. මං අර ඊයේ අභිඥාතං අභිඤ්ඤේය විග්‍රහ කළානේ. මේකේ තියෙන්නේ මේ තමන්ගේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුලත් ඔය ක්‍රියාවලියමයි තියෙන්නේ. ඔය ක්‍රියාවලියමයි තියෙන්නේ. ආපෝ තේජෝ වායෝ පඨවි හතරමයි තියෙන්නේ. ආපෝ තේජෝ වායෝ පඨවි හතර අපි අර ආගන්තුකේහි උපගලිට්ටම් කියන මේ දොරවල් හයෙන් වැරදි දේවල් ආශ්‍රය කළොත් කිලුටු වෙනවා. කිලුටු වෙන හැම අවස්ථාවකම මේ ලේ ධාතුව භ්‍රමණය වෙනවා, වැඩි වෙනවා. ඒක පිරිසිදු වෙන්නේ භ්‍රමණය නිසා. පිරිසිදු වීම භ්‍රමණය නිසා සිදු වෙනවා. කිලුටු වීම වැඩි කළොත් භ්‍රමණය සීමාව ඉක්මලා යනවා. අපි කියනවා එතකොට හાર્ට් ඇටැක් හැදුනා, අර බ්ලඩ් ප්‍රෙෂර් වැඩි වුණා, තව නොයෙක් දේවල්. මේ සියලු දේ ඔය ආපෝ තේජෝ වායෝ පඨවි හතර මහා භූත හතර එකම නිමේෂයක්වත් භ්‍රමණය නොවී තිබුණොත් මොකද වෙන්නේ? ගිනි ගන්න මැරෙනටපත් වෙනවා මිනිහෙක්. ඉතින් ඒක නිසා මේ භ්‍රමණය තිබුණ තියෙන්න ඕන යම් සමතුලිත තත්ත්වයක. ඒ සමතුලිත තත්ත්වයට පාත්ව ගන්න නම් අපි මේ රාගය ද්වේෂය මෝහය කියන තුන සමතේටපත් කරන්න ඕන. සමතේටපත් කළාට පස්සේ මේ රාගය ද්වේෂය මෝහය සම්තුලිත වුණාම අර පැහැත්ම යහපත් වෙනවා. යදිදන් සබ්බ සංඛාර සමතෝ. නමුත් සමතේටපත් වුණාට ඒක නිච්ච වශයෙන් දිගටම පවතින්නේ. නමුත් අපි මේක තේරුම් ගත්තට පස්සේ මේ රාග දේශ මොහ මුලින් කපලා ඉවත් කළාම ඒ මේ ශරීර කූඩුව තියෙනවා. නමුත් අර බ්‍රහමණීය අස්වාභාවික තත්වය අර තුන්දොස් කිපීම සදහට මනවැට්ටුවා. තීන දුෂ්චරිතය සදහට මනවත්තලා තීන සුචරිතෙහි යෙදෙනකොට මඟඵල ලැබලා අර කර්ම බීජ උපද්දවීම සදහටම සහමුලින්ම අවසන් කිරීම තමයි වැඩේ. අර මාර්යා තමයි පාලකයා. පාලකයා කවුද? මාර්යා. මාර්යා කියන්නේ ආයුසරයක්. මේ කර්ම නියාම ධර්ම පහක්. කර්ම නියාම, ධර්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම, ඉත්තු නියාම. මේවා ලෙඩවලට. අර උතුජා ආබාධ, කම්මජා ආබාධ. ඒ වගේම ආපෝතේජෝ ආයෝ පඨවි මේ විමුංසා තමයි සම්මාබාධ, පිට්ඨාබාධ, සම්ප්‍රාණාබාධ, විසමජාබාධ ඔක්කොම තියෙන. ඒක නිසා යදා මාර්යගලෙද. යදා මාර්යගලෙද. ඉතින් නොයෙකුත් වචන වලින් කිව්වට මේක මේ මහා භූත මහා දූත ධාතු අටරස් ධාතු වලට පත් වෙලා මේ කරන කියන හිතන සියලු දේවල් තමයි බුද්ධ දේශනාවේ මේ ස්වභාවික ධර්මතාවය තමයි විග්‍රහ කරන්නේ.
අවසරයවතු මහසර් අපි පිටත් වෙන පුද්ගලයන් වශයෙන් අපි කරන කියන සියලුම ක්‍රියා අනෝපාය තුළ පැන්පත් වෙන්නේ ආගදේශ මොහ වශයෙන්ද පරමතම
නැහැ. රාගදේශ මෝහ ඇටියට තමයි ඇතුළට ගන්න. ඇතුළට ගන්න දේ ක්‍රියාත්මක වෙන්නේ තැන්පත් වෙන්නේ කර්ම බීජ හැටියට. තැන්පත් වෙන්නේ මොන හැටියටද? කර්ම බීජ හැටියට. ඇතුළට ගන්නේ රාග භව, ද්වේෂ භව, මෝහ භව, එහෙම නැත්නම් තණ්හානුසය, පටිඝානුසය, අවිද්‍යානුසය හැටියට. හැබැයි ඇතුළට ගත්තාට පස්සේ ඒවා යම් කිසි අර ඉස්සෙල්ලා ගත්ත ඒවත් එක්ක අතීතයේ ගත්ත දේවලුත් එක්ක එකතු වෙලා පැහෙනවා. දැන් මේක හරියට දැන් වෙද මහත්තයෙක් අතීතයේ අර අරලු බුලු නැල්ලි දාලා ආශවයක් හැදුවා, අරිෂ්ටයක් හැදුවා. දැන් එතකොට අර මුට්ටියේ අඩියේ අඩලු බුලු නෙල්ලි අර අතීතයේ දම්මපු ඒවා පැසව පැසවා තියෙනවා, ආසව වෙවි තියෙනවා. මේ වගේමයි අපි අලුතෙන් අරලු බුලු නෙල්ලි දැම්මා වගේ මේ රාගදේශ මොහ අර මුට්ටියටමයි දාන්නේ. අර මුට්ටියේ තියෙන ගති වලට අදාළව මේ අලුතෙන් පැසවීමක් ඇති වෙනවා. ඒ පැසවීම නිසා අර කාම ආසව, භව ආසව, අවිද්‍යාසව, ditthාසව හැදෙනවා. ඒ අනුව මේක ඕගයක් බවට පත් වෙනවා. බලයක්, ශක්තියක් ඕගය කියන්නේ. ඒ නිසා කාමෝග, භවෝග, ditthයෝග, අවිද්‍යාවෝග තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අපි කරන්න ඕන එකම ප්‍රතිකර්මය මොකද්ද? අර අලුතෙන් අරලු බුලු නෙල්ලි ඔය මුට්ටියට දැම්මේ නැත්නම් අර අලුතෙන් පැහෙනවද? නැහැ. ඒක තමයි මේ බුද්ධ ධර්මයේ අනුසය න අනුසේති කිරීම. දැන් මිනිස්සු දවස ගානෙම ඇහෙන් ප්‍රිය රූප, කනෙන් ප්‍රිය රූප, නාසයෙන් දිවෙන් කයින් මනෙන් මේ ප්‍රිය මනාප රූප දැකලා ඒක උපාදානය කරගත්තොත් අර තණ්හා අනුසය අරලු දැම්ම. ඒවට විරුද්ධ වුණොත් බුලු දැම්ම. අර මානියාවොත් නෙල්ලි දැම්ම. අරලු බුලු නෙල්ලි තුන දවස ගානේ දානවා. දවස ගානේ පැහෙනවා. දවස ගානේ ආශව ඕග බවට පත් වෙලා පැවැත්ම දිගටම ශක්තිය පවතිනවා. දැන් අරලු බුලු නෙල්ලි දැමීම නැවැත්තුවොත් එතකොට අර තණ්හානුසය පටිඝානුසය අවිද්‍යානුසය දෙමීම නවත්තන එක තමයි මේ ආනපාන සති සමාධියේ නිවැරදිව පිහිටන සතර සතිපට්ඨානය පූර්ණ කරන්නේ. ඒ අනුව පැහෙන්නේත් නැහැ. අර පැහෙනේවත් ශක්තිය දවස දවස ගන්න ඉවර වෙලා යනවා. දවස ගානක් යනකොට අලුතෙන් මෙහෙම එන්නේ නැත්නම් අර මුට්ටියට අර ලුගුලු නැල්ලි පැහිම නතර වෙනවා. අවසන් වෙනවා. ඒ අනුව මේකේ අර ඕග බැම්මේ තුනම කැපිලා යනවා. ඒක තමයි නිවන. දැන් පෘථග්ජන සියලු මිනිස්සු කරන්නේ දවස ගානේ මේ අරලු බුලු නෙල්ලි අර මුට්ටියට දාන්නා වගේ ඔය තණ්හානුසය පටිඝානුසය අවිද්‍යා අනුසය දානවා. කොහොමද දාන්නේ? ප්‍රිය දෙයට ඇලීම නිසා, අප්‍රිය දෙයට ගැටීම නිසා, ප්‍රිය අප්‍රිය අතර මැනීම නිසා. ඒ මොනවද ප්‍රිය දෙයට ඇලෙන්නේ? අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ප්‍රියමනාප දේ. මේක පහකට බෙදුවට එකයි. අරලු ගෙඩියේ තියෙන ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන පහම එක හිටන් එච්චරයි. ඒක තමයි දීගංවා කිව්වේ. මේක හොඳ ඒවා තියෙන්නත් පුළුවන්. ඒ දීර්ඝ අතීත සංසාරේ අපි පුරුදු කරගත්ත, පුහුණු කරගත්ත දේවල් මේ මනෝමය කාය තුල චිත්ත සංතානේ මතක සටහන් හැටියට තැන්පත් වෙලා තියෙනවා. ඒ මතක සටහන් තමයි අර දීගංවා. ගංවා කියන්නේ අතීතේ එකතු කරගත්ත, අල්ලගත්ත, ගොඩ ගහගත්ත කියන අර්ථයයි ගංවා. දීර්ඝ සංසාරේ අපි හදාගත්ත, එකතු කරගත්ත හොඳ ගතිත් තියෙනවා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. නරක ගතිත් තියෙනවා. රාග, ද්වේෂ, මෝහ. එතකොට ඒ කොයිකක් හරි දැන් වර්තමාන මොහොතේ අලුතින් එනවනම් ඒක දීගම්වා. ඒක අපි දක්ෂ වෙන්න ඕන භාවිතයට ගත යුතු යහපත් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, අලෝභා, දේසා, මෝහ වගේ දේවල් නම් ඒවා අස්ස සති අස්ස සිසාමීති සික්කති. ඒවා ආශ්‍රයට ගත යුතුයි. ඒ වගේම ඒ දීර්ඝ සංසාරයෙන් අපිට ආවේ කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර, විහිංසා විතක්ක විචාර වගේ වැරදි දේ නම් වහාම ඒවා සතෝව පස්ස සති දීගංවා පස්ස සිස්සා පස්සෝ පස්ස සිස්සාමීති සික්කති කියන එක කරන්න. ඒවා ප්‍රහාණය කළා, අස් කළා, ඉවත් කරන්න. මේකයි ආනපාන ඒ දීර්ඝ මතක සටහන් අතීතේ. ඊළඟට රස්සංවා. රස්සංවා කියන්නේ ඒ දීර්ඝ සංසාරේ අපි අර චිත්ත සංතානේ තැන්පත් කරගත්ත මතක සටහන් නිසා එන දේවල් නෙමේ. දැන් වර්තමාන මොහොතේ ඒක දීර්ඝ සංසාරයට සම්බන්ධයක් නැහැ. ඇහෙන් අලුතෙන් මේ වර්තමාන මොහොතේ රූපයක් දැකලා, කනෙන් මේ වර්තමාන මොහොතේ ශබ්දයක් අහලා, නාසයෙන් ගන්ධ සුවඳක් ලැබ කයට පහතක්. මේක පහයි. හයක් අර හයවෙනි එක තමයි දීර්ඝ සංස. මේකෙත් හොඳ ඒවා තියෙනවා. හිත නිවෙන, මිදෙන, විමුක්තියට නිවනට උපකාර වන දේ. ඇහැට දකින්නත් පුළුවන් රස්සං හැටියට, කනට අහන්නත් පුළුවන් දැන් මේ පිංගතුන් මේ බණ අහනවා මේක රසංග මේක පෙර නොඇසූ දෙයක් නම් රසංග පෙර ඇසූ දෙයක් නම් ඒක දීගම්ම ඒක නිසා මේ වගේ අලුතෙන්ම අහන දෙයක් පුබ්බේ අනනුසුතේසු ධම්මේසු වෙන්න පුළුවන් ඒක රසංග ඒකෙනු අපි අර යහපත් දේ තෝරාගෙන ආශ්‍රය කරන්න ඕන අයහපත් දේ තෝරාගෙන ප්‍රහාණය කරන්න ඕන ඒක අනුපන්සති මේක ඕනම ඉරියව්වක ඉන්නකොට දැන් මේ පිංගුතුන් ඉඳගෙනත් ඉන්නවා හිටගෙනත් ඉන්නවා සමහරු නිදාගෙනත් ඇති ඈ ඒ වුණත් ප්‍රශ්නයක් නෑ ඉතින් ඒක නිසා ගච්ඡන්නෝවා තිතෝවා සයනෝවා නිසින්නෝ ඕන ඉරියව්වකදී අපිට මේ දීගං ආරස්සංවාදී ඒ වගේම දවස තුල වැඩ කරන ඕන වෙලාවක අලෝකිතේ විලෝකිතේ සමංජිතේ පසාදිතේ උචාර පස්සකම තීවර පිණ්ඩපාත සේනාසන මේවා භාවිතා කරනකොට ගතේ තිතේ නිසින්නේ ජාගරිතේ සුත්තේ තුන්හේ භාවේ සාහිතේ පීතේ කනකොට බොනකොට ඕන වෙලාවක අපි මේ ආනපාන අශ්වපස්ස කරන්න ඕන ඒක කරන්න සම්ප්‍රජනනය වෙනවනම් ඒවා නකාරී හෝති වෙන්න ඕන ඒ වෙනුවට එතෙන්ට අර නිදහස් වෙන ආශ්‍රය කළ යුතු යහපත් ගතිය ගණ්ඩු ඒක තමා ආනපාන සති සමාධිය මහා සතරාටි පට්ටාන සූත්‍රය මේ කියලා තියෙන ධර්මතාවය. දැන් ඔයාට කොළඹ ගැන පොතක ලියලා තියෙනවා. කොළඹ තියෙන්නේ මෙහෙම මෙහෙම ලක්ෂණ දේවල්. මෙහෙම මෙහෙම දේවල් තියෙනවා. තට්ටු දෙකේ බස් තියෙනවා. අරව තියෙනවා මෙහෙම තියෙනවා. දැන් ඔයා අර පොත කියලා එක්ක යාළුවෙක්ගෙන් දැනුමක් තියෙන පඬිතෙක්ගෙන් අහලා ඔය දැනුම ලබා ගත්තා. ඔයාට තියෙන දැනුමක් විතරයි. ඔයා මේ දැනුම ලබාගෙන ඔයා කොළඹ යනවා. කොළඹ ගිහිල්ලා තට්ටු දෙකේ බස් අර තට්ටු පණයි හැටි ගොඩ නැගිලි අර කඩ සාප්පු පාරවල් ඔක්කොම දකිනවා. දැන් ඔයාට තියෙන දැක්මත් විතරද දැනුමයි දැක්මයි දෙකමද? දැක්ම කියන්නේ මේක දැනුම කියන්නේ අර තව කාගෙන් හරි අහලා ලබාගත්ත දැනුම. දැන් හැම තැනකම මෙහෙමයි. මේ අනිච්ච දුක්ඛ අනාත්ත දැනුමක් හැටියට අහලා දැනගත්තා මගේ. දැන් ඔයාට පුළුවන් වෙනවා මේක දැක්මක් කරගන්න අර පස්වග මහණුන්ට වගේ ප්‍රායෝගිකව මේක නිච්චද අනිච්චද කියලා තමන් තේරුම් ගත්තා. අත්තද අනත්තද කියලා තේරුම් ගත්තා. මේක සදාකාලිකව සැපද දුකද කියලා තේරුම් ගත්තා. මේකේ බැඳෙනවද නොබැඳෙනවද කියලා තේරුම් ගත්තා. ඉතින් ඒක නිසා දැනුම කියන්නේ ඒක බාහිර පුද්ගලයෙකුගෙන් කෙනෙකුගෙන් ලබා ගන්න පොතකින් පතකින් ටියුෂන් කඩේකින් ලබා ගන්න දෙයක් දැනුම. උගෙන් ගත්ත දේ දැනුම. උගන ගත්තා කියන්නේ මොකද? උගෙන් ගත්තා. උකහා ගත්තා. ඈ ඔය උගත්තු සියලු දෙනා ඉගෙන ගත්ත උගෙන් ගත්ත උකහා ගත්තා අය මිසක් දැකගත්ත අය නෙමේ. දැකගත්තා නම් තමාට අත්දැකීමක් අත්විඳීමක් අනිවාර්යෙන් ඒ ඉගෙන ගත්ත දේ පිළිබඳව තියෙන්න ඕන. නෑ ඒක නෙමෙයි. දැක්කදී පරමාර්ථ ධර්මය දැනගත්තදී සම්මතය. දැක්කදී කවදක්වත් අපි හරියටම අපි හිතමුකෝ අපි කවදක්වත් ඔය තට්ටු දෙකේ ඩබල් ඩෙකර් බස් එකක් දැකලා නැහැ කියලා. හැබැයි අපි අර කොහේ හරි පත්තරයක පින්තූරයක් එක්ක මොකක් හරි එහෙම එකක් දැක්කා. මෙහෙමයි තට්ටු දෙකේ බස් එක කියලා දැක්කා. හැබැයි අපිට තියෙන්නේ අර සම්මත දැනුම. නමුත් අර තට්ටු දෙකේ බස් එක තමන්ගේ ඇහෙම දැකගත්තාම ඒක පරමාර්ථ දැක්මක්. ඒ වගේ ඔය භෞතික වශයෙන් නෙමෙයි තමන්ගේ හිතේ මේ අරමුණු වන ආරම්මන ගැඹුරෙන්ම අභිඤ්ඤය වශයෙන් අපි මේවා දැක්මක් ලබන්න ඕන. මේවා දැනුමක් නැතුව පජානාති නැතුව අර උසස් දැක්මක් අභිඤ්ඤය අභිඥාත වෙන්නේ නැහැ. මොකද්ද මොකද්ද උදාහරණය?
අද කෑමක් ගත්තට පස්සේ ඒකම ඊළඟ දවසේ දුන්නම ඒක එපා කියලා කන්නතු ඉන්නවා. මෙතනදී දැන් දැනුම දැනෙන්නේ දැනෙන්න හොඳ නෑ කියන එක හින්දා වෙන දෙයක්ද?
නෑ, ඒකත් මැනීම. ඒකත් මොකද්ද? මානිය. ඊයත් කෑවේ ඕක අදත් කන්න පුළුවන් දෝක කියලා. ඒකට ඒක මානිය. ඒක වැරදි මැනීම. ඉතින් ඔය මොනවා කෑවත් තියෙන්නේ මොනවද? ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා මිසක අද රජගෙදරින් කෑමක් කෑවත් අර යවහල් හිඟන දුප්පත් පවුලකින් කෑවත් තියෙන්නේ මොනවද? ආපෝ තේජෝ වායෝ පඨවි හතරේ වර්ණ ගන්ධ රස ඕජා තියෙන. ඉතින් මේ පටිකූල මනසිකාරයයි ධාතු මනසිකාරයයි තියෙනවා නම් අපි අර ආහාරයේ තියෙන බාහිර දැක්ම පෙනුම නෙමෙයි මෙනෙහි කරන්නේ. මොකද්ද? ධාතු මනසිකාරය. ධාතු මනසිකාරයෙන් මෙනෙහි කළාම අපිට පටිකූල මනසිකාරය පූර්ණ වෙනවා. අනිච්ච දුක්ඛ අනාත්ත පූර්ණ වෙලා නිච්ච සුඛාත්ත ඉවත් වෙනවා. ඒක නිසා මේ අපි තේරුම් ගත්තේ නැතුවට මේ සියලු ආහාරවල තියෙන්නේ මොනවද? ආපෝ තේජෝ වායෝ පඨවි සතර මහා භූත වෙන මොකක්වත් නැහැ. ඒකට අපිව රවට්ටන්න මේ වර්ණ ගන්ධ රස ඕජා වෙනස් කරනවා. එක එක අය වෙන මොකක්වත් නැහැ උට. මේක තමයි පරම සත්‍ය. ඔව්, දැන් අර අරළු බුළු නෙල්ලි උදාහරණෙම තමයි ඔක. ඒ කියන්නේ අපි අලුතෙන් මේවා ගත්තේ නැත්නම් ඔය පැහිම දිගින් දිගටම දිගින් දිගටම දවසෙන් දවසේ විනාඩියෙන් විනාඩියට ගෙවිලා යනවා. සමුදය ධම්මාවා වය ධම්මා. අයි අලුතෙන් සමුදය වෙන්නේ අර අලුතෙන් අරළු බුළු නෙල්ලි දැම්මෝ පමණයි. දැන් ගතිබුරුද්ද කියන්නේ දැන් අර අරළු බුළු නෙල්ලි මෙට්ටියේ තියෙන්නේ මොකද්ද? ගතිය හදාගත්ත ගතියක් පුරුද්දක්. දැන් ඔය මුට්ටියට අපි අරළු බුළු නෙල්ලි නැතුව අපි නෝ බට්ටිකක් දැම්ම කියලා. බට්ටිකක් දැම්මත් මොකද වෙන්නේ? අර ගතියට ඔය බට්ටිකක් අර අරළු බුළු නෙල්ලි රහ එනවා. ඉතින් ඒක නිසා අර ගතිබුරුද්දට සමහර විට ඔය ආපෝ තේජෝ වායෝ පඨවිනේ බට්ටිකේ තියෙන්නේ. ඒකත් අර ගතිබුරුද්දට අර ගතිය බලවත් නම් ඒකට සම්බන්ධ වෙනවා, සමුදේ වෙනවා.
ඒකත් අපි
දැන් අපිට දැන් අපිට මේ අරළු බුළු නැල්ලි මුට්ටිය හොදන්න ඕන. එතකොටම අර පස්ස ඊට පස්සේ මේකට හොඳ જાති දානවා. මේ පැණි කිරි තමුණහක් දානවා. දැන් මේවා මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා අර රාග දේශ මොහ නෙමෙයි. හැබැයි අර මුට්ටිය හොදන්න නැතුව දැම්මොත් මුට්ටිය හොයදීම තම සංසිඳවීම සංවර්ධනය. ඊට පස්සේ තමා සම්මා තත්වයට වත් වෙන්නේ. දැන් මුට්ටිය හොදන්න නැතුව කොච්චර දැම්මත් මේක අර තියෙන දෙයට කලවම් වෙනවා වගේ තමයි. අර තරහ අයින් නොකර අපිට මෛත්‍රිය ගත්තට වඩා දෙකම කරන්න ඕන. තරහ අයින් කරන්නත් ඕන. අර අරළු බුළු නැල්ලි මුට්ටියේ තියෙන ටික අයින් කරන්න ඕන. ඒ වෙනුවට අලුත් හොඳ දේ දාන්න. දැන් මේක තියෙන්නේ ගංවා. මාගදී භාෂාවේ ගංවා කිව්වොත් අපි ඇතුළු කරගත්ත, එකතු කරගත්ත, ගොඩ ගහගත්ත කියන එකයි ගන්නවා. නැතුව මේ හුස්ම ගැනීමක් කොහොම නැහැ. චතුරාරක්කාම තේරුම් ගන්න ඕන. මෙත්තානුසති, අසුභානුසති, මරණානුසති, බුද්ධානුසති, නැවත ආනපාන සති සමාධියමයි හතරක් හැටියට. සමත දෙකයි, අනුපස්සනා විපස්සනා දෙකයි. සියල්ලම නෙමේ. නමුත් යම් අය මේක එක පාටම මේ බාහිර වශයෙන් වචන ටික ඇහුනාම මේක යමක් තියනවා කියලා තේරුම් ගන්නවා. තේරුම් අරගෙන ඒ පුද්ගලයන් තුළ හොඳ පැත්තට ජවයක් ජවන් සිත් එනවා. නමුත් ටික දවසක් යනකොට ඒගොල්ලන්ට අර කම්මාවරණ විපාකාවරණ එනවා. කම්මාවරණ විපාකාවරණ අයින් කරගන්න නොදැන් දැන නොගත්තොත්, කමා කර නොගත්තොත්, පින් අනුමෝදන් නොකොළොත්, පරම පවිත්‍රය අර මෛත්‍රිය නොකොළොත් ඒ අය. ඒ වගේම ඒ අයගෙන් ඉටු විය යුතු යුතුකම්මකගේම් ඉටු නොකොළොත් ඒ අය නැවත අලුතෙන් කම්මාවරණ විපාකාවරණ හෝ කෙලෙස් ආවරණ ඇති කරගන්න. ඔය මුට්ටිය දාලා බලන්න ඕන. ඒකයි කරන්නේ. ඉස්සෙල්ලා මුට්ටිය දාලා බලනවා ගැළපෙනවද කියලා. එතකොට ඊට පස්සේ එනවනම් ආපුවා බල කරන්න එපා. කිසි කෙනෙකුට මේක බලෙන් දෙන්නත් බෑ, ගන්නත් බෑ. අපි බල කරන්න බල කරන්න මිනිස්සු කලකිරෙන, මිනිස්සු අපහු යන. ඉතින් ඒක නිසා අනිපාර යමෙක් එනවනම් මේ භාවනා වැඩසටහනකට තමන්ගේ පෞද්ගලික ප්‍රසිද්ධියට, ප්‍රචාරයට, ප්‍රණාමයට, ප්‍රශංසාවට තමන්ට අර භව හේතු පූර්ණ කරගන්න, එහෙම නැත්නම් තමන්ටත් මේක කියලා අනුන්ට යමක් මේ ප්‍රසිද්ධියක් ලබන්න ඒක වැරදි. තමන් දැනගත්තට පස්සේ දැකගත්තට පස්සේ මේක කියා දෙන්න ඕන. ඒක යුතුකමක් වගකීමක්. ඒක ආදර්ශයෙන්ම කරන්න. ආදර්ශමත් වීමෙන්ම කරන්න ඕන. ඉතින් ඒක නිසා අපි ටිකක් පරිස්සම් වෙන්න ඕන. මේ පෘථග්ජන ලෝකේ සියලු දෙනාටම ගැළපෙන්නේ නැහැ මේ දහම. මොකද මේ දහම නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස අඤ්ඤත්තසායං ධම්මෝ කියලා බුදුහාමුදුරුවම කිව්වේ ඒකයි. බුදුහාමුදුරුව හම්බ වෙච්ච සියලුම මිනිස්සුන්ට මේ ගැඹුරු ධර්මය, පරමාර්ථ ධර්මය, නිවන් දකින ධර්මය කිව්වේ නැහැ, කියන්නේ ගියේ නැහැ. වැඩකුත් නැහැ. වැඩක් නැති මිනිස්සුන්ට මේක කොච්චර ඇහුවත් තේරුමක් ගන්නත් බෑ, මේ පාර හොයාගන්නත් බෑ, මාර්ගයට එන්නත් බෑ, ප්‍රතිඵල ලබන්නත් බෑ. ඔවුතින් ධම්මචක්කපවත්තන සූත්‍රයේ ඔය නොයෙක් ආකාරයේ වචන තියෙනවා. මගධී භාෂාවේ අර බුදුහාමුදුරුව ධර්මය දේශනා කරනකොට අර මේ දේශනා කරන කටහඬ සද්දං සුත්වා දේව මනුසාවේසු. සමහරක් සම්මාදිට්ඨික දෙවියෝ මේ ශබ්දය ශ්‍රවණය කරන සද්දං සුත්වා දේවා සද්ද මනුස්සාවේසු. තමන්ගේ ශබ්දය මේ බුදුහාමුදුරන්ගේ කටහඬ ශ්‍රවණය කරන්න මනුස්සාවේසයක් අරගෙන එතෙන්ට ඇවිල්ලා මේක ශ්‍රවණය කළා. ශ්‍රවණය කරලා අර බොහෝ පිරිසක් මගඵල ලැබුවා කියන එකයි එකක්. අනික ඔය දසදහසී සක්වලවල් චක්‍රවාට කම්පිටම් ප්‍රකම්පිටම් සම්පකම්පිටම් එවැ නොයෙකුත් ආකාරයට මෙතම් දහම්බෙරය හඬ නැගුවහම ඒ ශබ්දය විසිරලා ගිහිල්ලා යහපත් මේක අර සත්‍යක බලයක්, ශක්තියක්, බුද්ධ ශක්තියක් මුළු විශ්වයටම, මුළු චක්‍රවාට සියල්ලටම ඔය ශක්තිය පැතිලෑන් එක. දැන් අවේරා කියන්නේ මොකද? අවෛරි වෛරයෙන් නිදහස් වෙත්තා. එහෙම නැත්නම් සියලු සත්‍යයන්ට මෙත් සිත පතුරවමි අවේරා කියන්නේ. ඒ වගේ ඔය ගාථාවේ තියෙන සියලුම දේවල් රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර සත්‍යක්‍රියා බලයක් මුළු විශ්වය කෙරෙහිම සබ්බේ පාන භූත හිතාය අනුකම්පා තත්වයෙන් පැතිරවීම. තමන්ට මිනිහෙක් හැටියට විශ්වයට ලෝකයට කරන්න පුළුවන් උපරිම සාහනීය සේවය යහපත මොකද්ද? ඔන්නෝ
ලෝකේ පාලනේ විඥාන ධාතුන් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා කියනවා. චිත්තේ නීති ලෝකෝ මේ සිටුවේ එකට එකතුනාම එතන සාර බලවේගය ඇති වෙන බවයි මට දැනෙන්නේ. මෙතන අපි මේ කැස් වෙලා දවස් 7ක්
මේ විශ්වයේ උදාහරණේ ලොකු ශක්තිය සුදු කිරණ මේ තුලින් අපට මා විශ්වාස කරන බුදුහාමරණ මහසර්ගේ වැළලී තියෙන ගිය නිවන් මාර්ගය යළි මතු වෙන්නට මතු කර ගැනීමට අපිට පුළුවන් කියලා. අපි සියලු දෙනාම දිනපතාම අදිස්ථාන පරවස අපිට මේ නිඳ අපහාස කරමින් මේ නිවන් මාර්ගයේ වසන්ත සූදානම් සියලු දෙනාට කරුණාවෙන් මෛත්‍රී කලු කිරණ පිට කරන්නේ සුදු කිරණ පිට කළෝ වැඩි කාලයක් යනදී මේ ධර්මයේ මෛත්‍රී කියලා මා විශ්වාස කරනවා. ඒ ඔබවහන්සේ මත කරන කියලා දැනගන්න ඕන. ඊළඟට අර පස්වග භික්ෂුන් වහන්සේලා බුදුහාමුදුරුව අවසාන දේශනා කළේ අනත්ත ලක්ෂණ සූත්‍රය. ඒ සූත්‍රයම දේශනා කරන්න තෝරාගැනීමට බුදුහාමුදුරුව කල්පනා කරේ විශේෂ මාතන්නාගේට පස්වග භික්ෂුන් වහන්සේලා ආත්මවාදී බොහෝ කාලයක් පිරිසක් ඒ ආත්ම දෘෂ්ටිය නැති කිරීම සඳහා
නෑ ආත්ම අනාත්මවාදයක් ඒ කාලේ රටේ තිබුණා. නමුත් බුදුහාමුදුරුව කීයටවත්ම මේ සූත්‍රයේ ආත්ම අනාත්ම කතාවක් නෙමෙයි කිව්වේ දෙපැත්ත මේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ තියෙනවා. ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාටි නේතං මම නේසෝ හමස්මි න මේසෝ අත්තාටි. මේක දෙපැත්තක්. මේක එකක් අස්මිමානය එකක් නිබ්බිදා කියන තත්ත්වය අරහත් තත්ත්වය. ඉතින් ඒක නිසා දැන් සියලු පෘථග්ජන පුද්ගලයෝ මේ ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාටි කියන එක අද පරිවර්තනය කරලා තියෙන්නේ අර ආත්ම අනාත්මවාදයට ගැලපෙන විදිහට. ඒතං මම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කියලා ත්‍රිපිටකේ පරිවර්තනය කළා තියෙන්නේ. මේක සහ මුලින්ම වැරදි පරිවර්තනය. ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාටි කියන එක වගේම නේසං මම නේසෝ හමස්මි න මේසෝ අත්තාටි කියන එක මගේ නොවේ මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කියන එක පරිවර්තනය කළේ. මේක බුදුහාමුදුරුව අර සච්චක වච්චකෝත්තට දේශනා කරපු වච්චක සූත්‍රයේ සූත්‍රයේ ඉතාම පැහැදිලිව මේ දෙක තියෙනවා. නමුත් මෙතන මේ නේතං මම නේසෝ හමස්මි න මේසෝ අත්තාටි කියන්නේ මේක මාගදී භාෂාවේ වචන පෙළී තුනක්. මේක අපි සිංහලෙන් ගත්තොත් මගේයි ගැනීමට සුදුසු නොවේ. මමයි ගැනීමට සුදුසු නොවේ. මගේ වසඟේ මගේ කැමැත්ත අනුව පවත්වා ගන්නට සුදුසු නොවන්නේමය. ඒක මිසක් මගේ මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කියන එක සහ මුලින්ම වැරදි. මගේයි ගැනීමට මමයි ගැනීමට මගේ වසඟේ මගේ කැමැත්ත අනුව පාර්ථා ගැනීමට සුදුසු නොවේ. මෙන්න මේක තේරුම් ගැනීමයි මේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ හරය. එතෙක් කල පස්වගමහනුනුත් මේ ලැබූ ධ්‍යාන අභිඥා සියලු දේ එතන මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාටි කියන එක මමයි මගේයි තමන්ගේ වසඟේ පාටන්න උත්සාහ කළා. ඒකයි අත්තරි. මේක ආත්මනාත්ම වාදයක් හෝ දෘෂ්ටියක් හෝ විග්‍රහයක් හෝ විස්තරයක් හෝ නෙමේ බුද්ධ දේශනාවේ තියෙන්නේ. නමුත් අර ත්‍රිපිටක පරිවර්තනයේ තියෙන්නේ මේක සහ මුලින්ම විකෘති කරලා මේක ආත්මනාත්ම වාදයක් හැටියට ඉදිරිපත් කළා. ඒක සම්පූර්ණ බුද්ධ භාෂිතේ ලපිතය අලපිතය භාෂිතය කිරීමක්. අනත්ත නිබ්බිදා තේරුම් ගන්න මිනිහෙකුට බැරි වෙන්නේ ඔන්නය පරිවර්තනය නිසා. ඒක ධර්මයක් නෙමෙයි අධර්මයක්. ඒක බුද්ධ වාසිතයක් නෙමෙයි අලපිටයක් අභාසිතයක්. ඉතින් ඒක එකක්. අනික් ප්‍රශ්නේ මුලින් ඇහුව එක මොකද්ද කියලා මට දැන් මතක නැහැ. හරි දැන් මට මතක් වුණා. දැන් අපිට මේ ධර්මය අතු කරලා මේ සියලු කරුණු සියලු අංග සම්පූර්ණව මනුෂ්‍යෙන් හැටියට ඉපදුණු ඔබට මේ යටපත් වූ මේ මග විවෘත කරලා පාර හොඳට පෙන්නලා පාර යන්න හදා දිනකොට අර මාරපාක්ෂික බලවේග අර වැරදි පැත්තේ යන මිනිස්සුට මේක දරන්න බෑ, ඉවසන්න බෑ. මාරයටත් මේ මාර්ගයට වැටුණු මාර්ගඵල ලබන්න උත්සාහ කරන අය දකින්නවත් බෑ. ඒක තමයි මාරපාක්ෂික බලවේග. ඉතින් ඒක නිසා මාරපාක්ෂික බලවේග එන්නෙම බුදුහාමුදුරන්ට ආවෙත් අර සාමාන්‍ය මිනිස්සුන්ගෙන් නෙමේ, එදා ඔය පරිබ්‍රාජකයන්ගෙන් නිගණ්ඨයන්ගෙන් තීර්ථකයන්ගෙන් අර බමුණන්ගෙන් මහණ බමුණන්ගෙන්. එදා ඒ බුදුහාමුදුරුවන්ගේ කාලේ කොයි විදිහෙන් හරි මිනිසත් බවක් ලැබලා මනුස්සත් බවක් ලැබලා අර තීර්ථකයෝ නිගණ්ඨයෝ පරිබ්‍රාජකයෝ හැටියට මහණ බමුණු හැටියට බමුණු මත ධර්මයෙන් හිටිය අය අදත් මේ රටේ මහණ බමුණන් හැටියට අර විශ්වාසයෙන් ඔය එදා වගේම ඔය ආගම් අදහන්මින් ඉන්නවා. අපි ඒ අයට ද්වේෂ කරලා වෛර කරලා ක්‍රෝධ කරලා ඊර්ෂ්‍යා කරලා එකට එක කරන්නට යෑම කිසිසේත්ම සුදුසු නැහැ, ගැළපෙන්නේ නැහැ. ඒ අයගේ අඥානකම නොදන්නාකම අපි අපේ උද්දාමයට හේතුවක් වෙන්න කරගන්න හොඳ නැහැ. ඉතින් ඒ අනුව ඒ අයට අපි මෛත්‍රී කරන්න ඕන, අනුකම්පා කරන්න ඕන. ඒ අයට පුළුවන් නම් පාර හොයාගන්න, පාර පාදගන්න උදව් කරන්න ඕන. ඉතින් ඒක නිසා ඒ අය වේගයකින්, වේදනාවකින්, ආවේගයකින්, චිත්තාවේගයකින් මේක වහන්න, මේක යටපත් කරන්න, මේකට අකුල් දාන්න, මේකට බාධක කරු දාන්න ඉදිරිපත් වෙනවා. ඉතින් ඒක අපේ නිවන වහන්න කිසිසේත්ම හේතු වෙන්නේ නැහැ. ඒ අයගේ නිවනමයි ඒකෙන් වැහෙන්නේ. මේක තේරුම් ගන්න ඕන. අපි අපේ හිතේ තව තවත් උපේක්ඛා සිට වඩා වර්ධනය කරගන්න, තව තවත් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා අපේ හිතේ වඩා වර්ධනය කරගන්න ඕන. බාධක එන්න එන්න තමයි කර්මස්ථාන ලැබෙන්නේ. ඒ සියලු කර්මස්ථාන අර සියලු දෙනාගේ යහපතටම අපි භාවිත කරන්න ඕන, භාවිතයට ගන්න ඕන. ඒ නිසා කිසිම කෙනෙක් මේ සම්මත සම්ප්‍රදායික බුද්ධාගමේ ඒ ආන්ද්‍රු මහනවිද්‍යාය මහනවිලා තියන්නේ සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බානට සත්‍ය කිරියාය කසාවතං ගහෙත්වා කිය. නමුත් ධර්මයක් නොලැබුණු තැන දැන් ඒක ව්‍යාපාරයක් කරගෙන තියෙනවා. ඒ නිසා ඒ ව්‍යාපාරය ඒ ඇපුම් මාර්ගය කඩා වැටේදෝ කියන බයක් සැක සංකාවක් ඇති වුණා. ඇත්ත තිත්තයි ඒවලන්. ඉතින් අපි ඒ අයට ඇත්ත පරම සත්‍ය මතු කරලා දෙන්න කටයුතු කරන එක අපේ යුතුකමක්. අපිට කරන්න පුළුවන් වෙන්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා පතුරවල මේ විශ්වයට සත්‍ය ක්‍රියාමලයක් පතුරවල පුළුවන් හැම අවස්ථාවකම ඒ අයට මේ නිවැරදි බුද්ධ ධර්මය පෙන්වලා දීලා ඒ වැරදි පරිවර්තනවල තියෙන වැරද්ද පෙන්වා දෙනවා. ඒ නිසා ඒ වැරදි පරිවර්තනවල තියෙන වැරදි දේ ඕම පිරිසක් තේරුම් ගන්න පුළුවන්. මේ පරිවර්තකයෝ තමයි මේ දහම ආගමක් කළේ අටු ආකාරයෝ සහ පරිවර්තක. ඉතින් ඒ අටු ආකාරයෝ පරිවර්තකයෝ වරද කරලා අද මුළු සමාජයම මේ බුදු දහම නැති තැනට ගෙනල්ලා අර විශ්වාසයෙන් භක්තියෙන් අදහන දේව ආගමක් බවට බුද්ධාගම අර යාඥා කරන ප්‍රාර්ථනා කරන ආගමක් බවට පත් කරගෙන තියෙනවා. ඒක මහා සාංගික නිකායේ ක්‍රමයක්. ඉතින් මහායානී ක්‍රමයක්. මේක ලංකාවේ අද ථේරවාදී කියන නමක් තිබුණට 99%ක්ම තියෙන සියලු දේවල් අර මහායානික මහා සාංගික බුද්ධාගමේ තිබිච්ච දේවල් මිසක් බුදුහාමුදුරුවෝ දේශනා කරන වදාළ උතුම් ධර්මය පරමාර්ථ ධර්මය නිවන් දකින ධර්මය මේකේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි එයට අනුකම්පා කරන්න ඕන. අපේ හිතේ වෛරයක් ක්‍රෝධයක් ඊර්ෂ්‍යාවක් පටිගයක් ඇති කර ගැනීම හොඳ නැහැ. ඒ නිසා ඒ ඇයටත් මේ පරම සත්‍ය අවබෝධ වේවා කියලා කවුරු උත්සාහ කරනවා. දැන් මේ අද අර ධම්මානුධම්ම සූත්‍ර හතරිනුත් අනත්ත ලක්ඛන සූත්‍රයේ සියලු දේ විග්‍රහ කළේ අනිච්ච දුක්ඛ අනත්ත අනුපස්සනා කළා. නිච්ච සුඛ අත්ත හිතෙන් අයින් කරලා නිබ්බිදාන් කියන තත්වයටපත් වෙලා අර බැඳෙන්නේ නැතුව නන්දි කියන අභිනන්දනයෙන් පිටී නිදහස් වුණාම මේ තත්ත්වයට පත් වෙනවා කියන එක තමයි මේ සියලු බුදුවරුන්ගේ ප්‍රකාශනය. සියලු බුදුවරු මේ අනුධම්ම සූත්‍ර හතර අනත්ත ලක්ඛන සූත්‍රයත් දේශනා කරනවා. පළමු අරහතුන් වහන්සේලා අරහත් තත්ත්වයට පත් කරා. ඉතින් ඒක නිසා ඒක තමයි මේ භාවනා වැඩසටහනේ අවසාන පියවර හැටියට අද මේ විග්‍රහ කළේ දේශනා කළේ පැහැදිලි කළේ.
ගෞරවනීය ගෞරවනීය ස්වාමීන් වහන්සේ, රාතන් වහන්සේ, ඔබ වහන්සේ අපට අවුරුදු ගානක් ආනාපාන භාවනාව කරලා බලන්නත් සත්‍යයක ඒත් අපි ආනාපාන භාවනාව කරන වෙනකොට මට යම් තැනකදී සුලියකට අහුවුණා වගේ යම් තැනකදී තත්ත්වයකටපත් වෙනවා. ඒ අවස්ථාවේදී මම කල්පනා කරා මේක නෙමෙයි භාවනාව, මේකවදවත් නෙමෙයි වෙන්නේ නැති දෙයක්. ලෞත්‍රාකතාවෙන් කියන්නේ කොතනක් දේශනා කරලා නැහැ මේක අපට අවබෝධ කරන කටලපට්ඨානයෙන් බලනකොට අපි අපේ මම අපේ අපරාධ භාවනාවක් මත තේරුම් ගන්න බැහැ. මොකද ඒ භාෂාව වෙනස් නිසා අපි බොහොම ආවාදී මම තේරුම් ගත්තා. ඒක තිබුණා අයන්තනකදී බයිලයක් තිබුණාට මයිත්‍රි කරන එක ඉතින් අපි දැන් ඒක ආනාපාන මයිත්‍රිය. ඒ තුන් හවදාට ප්‍රසන්නකීමක් ලැබුණා රෝහන් දේශනා කරන ධර්ම මාර්ගයේ දැන් මම දේ නටා මේ සතර දානාට දෙන්නේ. ඔබ වහන්සේ දේශනා කරපු ඒ ධර්මයේ සත්‍ය අපිට වැටහුණා. ඒ ස්වාමීන් මට එකම ප්‍රශ්නයක් තියෙනවා. අපි අතීතයේ ඇති කරගත්තා කවුද ධර්ම අපි තුම තියෙන නව මේ ධර්ම කොහොමද අපි අයින් කරගන්නවා අයින් කරගන්නේ කියලා වහන්සේගෙන් සාමාවේ ගෞරවයෙන් ඉල්ලා සිටිනවා කියලා පාඩම් දෙන්නේ.
ඒක තමයි නිබ්බිදා කියන එකේ තේරුම. මොකද්ද නිබ්බිදා කියන වචනේ තේරුම? ඒ අතීතයේ ගෙනාව පුරුදු කරගෙන පුහුණු කරගෙන ආපු සියලු වැරදි දේවල් වලට වැරදි බව තේරුම් ගත්තාම, අනිච්ච දුක්ඛ අනාත්ත තේරුම් ගත්තාම ඒ වැරදි තේරුම්. ඒක ඊට පස්සේ නිබ්බිදා වෙනවා. නිබ්බින්දති නිබ්බින්නම් විරජ්ජති. නිබ්බිදා නොවි විරජ්ජති වෙන්න බෑ. විරාගයෙන් වෙන් රාගයෙන් වෙන් නොවි නිරෝධ කරන්න බෑ. ඒ නිසා නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය. දැන් මේ අද සූත්‍ර සියල්ලෙත් ඊයේ කියපු සත්තට්ඨාන කුසල සූත්‍රෙ තියෙන්නේ නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය. මේක තමයි නිවන. මේක තමයි වෙන මොකක්. දැන් අපි ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන ඔක්කොටම බැඳෙන්නේ නොදැන. ඇත්ත පරම සත්‍ය ඒකේ ස්වභාවය විපරිණාමයටපත් වෙන බව නොදැන. දුකට හේතු වෙන බව නොදැන. ඒ දුකට හේතු වෙන බව දන්නවා නම් අපි හිතමුකෝ අපි එහෙන් ප්‍රියමනාප ලස්සන රූපයක් දැක්ක. ඒ රූපේ දැකලා අපි ඒකට මත් වෙලා ඒ රූපය ලස්සන මලක් කියමුකෝ. මල් ගහ අපි ගෙඩෙට ගිනව. මේ මල් ගහ ගෙඩෙට ගිනව බැඳිලා උපාදානෙ. දැන් මල් ගහ තිබ්බා. දැන් මේ මල් ගහ හිට වෙනකොට එක තව මිනිහේ කොරෙන් ගෙන්නන්න පුළුවන්. එක්ක මල් ගහ මල පර වෙලා යන්න පුළුවන්. දැන් අපිට දුකක්ද සැපක්ද? දුක. අපි අර මලට බැඳුනේ නැත්නම් ඒ මල් ගහ උපාදානෙ කරගත්තේ නැත්නම් ඒක තියෙන තැන තියෙන ඇරියනම් අපි ඒකට නිබ්බිදාය. ඒ අනුව අපි නිදහස් වුණා. අපිට දුකටපත් වෙන්න හේතුවක් නැහැ. අපි රාගයෙන් බැඳුන්නේ නැහැ. ඒ නිසා අපිට ද්වේෂයක් එන්නේ නැහැ. අර ද්වේෂය එන්නේ මොකද? අපි ගෙනාව මල් ගහ හොරු ගෙනිච්චා. දැන් මොකද වුනේ? දෙවෙනි වේශය ඇති වුණා. හොරු ගෙනියන්නේ මොකද? අපි ගෙනාව නිසා. එතන තිබුණා නම් ඒක අපේ නෙමෙයි. ඒක නේතං මම නේසෝහමස්මි න මේසෝවත්තාත්. මේකමයි මේ මුළු බුදු දහමෙම තියෙන කොහේ කොතනින් කොයි ආකාරයට අපි කල්පනා කළා ඔතෙන්ටයි එන්න ඕන. නේතං මම නේසෝහමස්මි න මේසෝවත්තාති. ඕක අනාත්ම කියන අර්ථයක් පාඩයක් නෙමේ තියෙන්නේ. එකයි තේරුම් ගන්න ඕන. මම යයි මගේ යයි මගේ වසඟයේ මගේ කැමැත්ත අනුව පවත්වන්න නවත්වන්න පුළුවන් දෙයක් මේ ලෝකය තුල කිසි තැනක කිසිදාක ඇත්තේ නෑ කියන එක යථා පරිදි තේරුම් ගත්තා නම් ඒක තමයි පරම සත්‍ය යථා භූත ඥාන දර්ශනය. ඒක තමයි නිවන. ඒක තමයි නිබ්බිදා.
යන්නේ නේ 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 න
ඔව් දැන් මේක බුදුහාමුදුරුවෝ මෙහෙනි සස්නක් පිහිටුවීම පළමුයෙන් ප්‍රතික්ෂේප කළ යම් යම් හේතුන් නිසා. පස්සේ බැරිමතන මේක ධර්මතාවයක් එක අනිවාර්යෙන් පිහිටවනවා. මොකද මේ නිසාස්නේ බොහෝ දෙනෙ ස්ත්‍රීන් හැටියට ඉපත ලැබුණු අරහත් මෙහෙන්නේ නාන්සල වෙලා මගපල ලබලා නිවන් දැක්ක. ඉතින් ඒක නිසා ඒ මෙහෙනින් මේ ස්ත්‍රී පක්ෂයේ යම් අඩුවක් තියෙනවා. ඉතිරි කියන්නේ මොකද? හිඩසක් අඩුවක් තියෙන. ගහක් නැතුව වැලකට යන්න බෑ. ගහක් නැතුව වැලකට උඩ යන්න බෑ. ඒක තමයි අඩුව. ඉතින් ඒක නිසා වැල් උඩට යන්නේ ගස්වල ඉතිලා. මේක නිසා මේ ස්ත්‍රීන්ට මේ මගපල ලබන්න විශේෂයෙන්ම මේ වගේ අර උපසම්පජ්ජ කියන තත්ත්වෙන් ශාසනයට ඇතුළෙන් දැන් ස්ත්‍රීන්ට මගපල ලබන්න ගෙදර හිටියත් පුළුවන්. දැන් එදා නන්දා මාතා, පුන්න මාතා මේ වගේ මව්වරු මගපල ලැබුවා. මේ නමුත් අර ශාසනයට ඇතුල් වීම බුදුහාමුදුරුව අෂ්ට ගරු ධර්ම අටක්, ගරු ධර්ම අටක්, ගරු කළ යුතු අවස්ථා අටක්. ඒක ඔය පොතේ තියෙන අෂ්ට ගරු ධර්ම හැටියට මං එකින් එක කියන්න යන්නේ. මේවා මේ බුද්ධ ශාසනය පාත්තගෙන යන්න. ඒ වගේම මේ පිරිමි පුරුෂ අර භික්ෂූන් වහන්සේලාට ශ්‍රමණ බමුණන්ට යම් ආකාරයක ගරු කළ යුතු, වන්දනාමාන කළ යුතු ගරු ධර්ම අට. ඒ ගරු ධර්ම අට ඇත්ත වශයෙන්ම ස්ත්‍රියකට තමන්ගේ මගපල ලබන්න අනිවාර්යයෙන්ම උපකාරවන ආකාරයට බුදුහාමුදුරුව අෂ්ටගරු ධර්ම හැටියට දේශනා කළා. ඒවා හොයාගෙන සියලු සිල්මෑණියෝ දෛනිකව මේවායේ මේ නියම නිවැරදි ආකාරයට අර්ථය තේරුම් ගන්නගෙන මේවා අනුගමනය කිරීම තමන්ගේ ශාසනය පාත්‍රාගෙන යෑමේ අනුන්ටත් යහපතක් වෙන දේවල් මිසක අයහපතක් අවඩක් අසාධාරණයක් වෙන දේවල් නෙමෙයි. දැන් විනාශ දෙකක් තියෙනවා. විනාශ කියන්නේ මොකද්ද? නැසී යාම, විනාශ වීම. දැන් කල්ප විනාශයකදී වෙන්නේ කල්ප පහක් විනාශ වෙනවා, විනාශ වෙනවා. මොනවාද කල්ප පහ? සංකල්ප. දැන් බුදුහාමුදුරුවෝ බුදු වුණාම බුදු වෙන කාලේ තිබුණේ ආගමික සංකල්ප. ආගම් 64ක තිබුණේ මොකද්ද? සංකල්ප. එතකොට බුදුහාමුදුරුවෝ බුදු වුණාම කල්ප විනාශයක් වුණා. සියලු ආගමික සංකල්ප කඩා වැටිලා අර ආගමික සංකල්ප නැති වුණා. ඒ වගේම මිනිස්සු මෙතෙක් කල ධ්‍යාන ලැබමින් මේ පංචස්කන්ධයේ උපාදානය කරගෙන තව තවත් දෙව් සැප, බ්‍රහ්ම සැප ලැබීමේ ආකල්පයක් තිබුණා. ඒ ආකල්පය විනාශ වුණා, විනාශ වුණා. ඒ නිසා සංකල්ප විනාශ වුණා, ආකල්ප විනාශ වුණා. ඒ වගේම තවත් කල්ප තුනක් තියෙනවා. පරිකල්ප, මනක්කල්ප, උපකල්ප. පරිකල්ප, මනක්කල්ප, උපකල්ප. මේ මනක්කල්ප තමයි අපි අද මේ සියලු දෙනා මේ මුදල් නැමැති නෝට්ටු වලට කාසි වලට ඩොලර් වලට පවුම් වලට මනසෙන් මිනිස්සු දීපු වටිනාකම නැති වෙනවා ඒක තමයි මනක්කල්ප දැන් අපි රත්තරන් දිදී වලට තමයි දාදීලා තිබුණු වටිනාකම තිබුණා අද රත්තරන් දිදී නෙමේ හුවමාරුව අද රුපියල් සත ඩොලර් පවුම් මේ වගේ දේ ඒ සියලු මනක්කල්ප යම් දවසක වෙනස් වෙනවා ඒක තමයි මනක්කල්ප විනාශය ඒ වගේම මේ නවීන විද්‍යාව තාක්ෂණය නිසා පරිගණක ඉන්ටර්නෙට් ඇති වුණා මේකත් යම් වෙලාවක යම් මොහොතක විනාශයක් වෙනවා ඒක තමයි පරිකල්ප විනාශය ඒ වගේම මේ පැවැත්ම පවත්වාගෙන යන්නට උපකාරක යම් කරුණු රාශියක් ඔය ප්‍රවාහනය ඒ වගේම මේ වගේ බොහෝ දේවල් සංනිවේදන මාර්ග සියල්ල උපකල්ප මේ කල්ප පහම විනාශ වීම තමයි කල්ප විනාශය. හැබැයි ලෝක විනාශය කියන්නේ මිනිසු එක අන්තයකට අන්තගාමී වෙලා ඒකාන්තගාමී වෙනවම සියලු මිනිසු රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් විතරක් කටයුතු කරන තත්ත්වයක් එනවා. ඒක තමයි මුර්ග සංවර්ෂාව එන අවස්ථා. එතකොට කිසි මිනිහෙක් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා මේ පරමාර්ථ ධර්මයේ දැනගෙන සත්‍ය ක්‍රියාවක් කරන්න කාටවත් යහපතක් කරන්න කටයුතු කරන මිනිසු නැති වෙනවා. ඒ අනුව ඒකාන්තයක් වෙනවා. එකම පැත්තකට සියලු දෙනා ගමන් කරනකොට අර භ්‍රමණය ඉතාම වේගවත් වෙලා අර සත්‍ය සූර්යෝගමන සූත්‍රය වුණා වගේ වෙන්නේ මේ ආපෝතේජෝ ආයෝ පඨවි මහා භූත හතර මිනිසුන්ට අහිතකර ලෙස විනාශ වෙන්න යනවා කල්ප විනාශයක් වෙනවා ගිනි ගන්නවා ඊට පස්සේ මිනිසුන්ට ජීවත් වෙන්න බැරි වෙනවා මිනිසුන් විසින් නිර්මාණය කරපු මේ ඒකාන්තය නිසා රාග දේශ මොහ අන්තවාදී අන්තගාමී ලෙස රාගෙන් දේශයෙන් මොහෙන් කටයුතු කිරීමයි මේකේ එකම හේතුව වෙන මොකක්වත් නෙමෙයි මිනිසු කළ දේ හේතුව මිනිසුන්ට ඵල විපාක ලෙස ආපහු රුහිනවක් තමයි කල්ප විනාශයත් ලෝක විනාශයත් දෙකම එනිසා මේ විනාශ වෙන්නේ මිනිසු කරපු දේවල්මයි මිනිසු හදපු දේවල්මයි මිනිසුන්ගේ සංකල්ප උපකල්ප ආකල්ප පරිකල්ප මනකල්පමයි විනාශ වෙන්නේ ඒවා විනාශ වෙනවා විපරිණාම ධර්මයේ කිව්වේ ඒකයි බොජ්ජංග පිළිබඳව නම් කිසිම දැනුමක් ලබා ගන්න ඕනේ ආනපාන සත්‍ය සමාධිය වඩනකොට සතර ආසිපට්ඨාන වැඩෙනකොට බොජ්ජංග ධර්ම පූර්ණ වෙනවා කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. ඒ නිසා බොජ්ජංග ගැන කල්පනා කරන්න ඕනේ නැහැ හිතන්න ඕනේ නැහැ වඩන්නත් බෑ වැඩින්නෙත් නැහැ ආනපාන සත්‍ය සමාධිය නිවැරදිව ප්‍රායෝගිකව වඩනකොට බොජ්ජංග හතම පූර්ණය වෙනවා. සති සම්බොජ්ජංගේ කිව්වේ නැවත ආනපාන සති සමාධිය බහුලව වඩන එක. ඉතින් ඒක නිසා ඔය වචන වලින් තේරුම් ගන්න ඕනේ ඒවා පූර්ණේ වෙනේවා මිසක් විශේෂයෙන් එයා පූර්ණය කරගන්න බෑ. හැබැයි තව එකක් තියෙනවා, මේ බොජ්ජංග කියන එක තේරුම මාගදී භාෂාවේ වචනයක්. මේක පරිවර්තකයෝ දාලා තියෙන්නේ. බොජ්ජංග කියන්නේ අවබෝධය ලැබීම කියන වචන. එහෙම එකක් නෙමෙයි මේක. බව උදුරා දමන්නට උපකාරක අංග හතක් පූර්ණය වීම. මොන බවද? හිතේ උපන් උපදින උපදින්නට ඉඩ තියෙන රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් උදුරා දමන්නට උපකාරක ධර්ම හතක් පූර්ණිය වීමයි බොජ්ජංග ධර්ම කිව්වේ. දැන් බුදුහාමුදුරුවොත් සියලුම රහතුන් වහන්සේලාත් ආනපාන සති සමාධිය වඩලා මගඵල ලැබුවාම අනිච්ච දුක්ඛ අනාත්ම ආනපාන සති හැටියට තේරුම් අරගෙන නිච්ච සුඛාත් ඉවත් කළාම නිබ්බිදා විරාගා නිරෝධා පටිනිසග්ග ආනපාන සති සමාධිය හැටියට සබ්බූපදී පටිනිසග්ග කළාම සත්තපුඤ්ඤංග පූර්ණේ වෙනවා වැඩිනවා. ඉතින් ඒක නිසා ආනපාන සති සමාධිය වැඩිම තමයි දැනගෙන කළ යුත්තේ. ඉතුරු ඒවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම පූර්ණය වෙයි. අර භවංග හත උදුරා දානවා. ඒක ගැන කලබල වෙන්න, බය වෙන්න අවශ්‍යතාවයක් ඕනේ කමක් නැහැ. අර පළවෙනි ප්‍රශ්නේ ඇහුවේ තමන්ට ප්‍රීතියක් සුවයක් එනවා. ඒක ඇත්ත. අර යම් ආකාරයක මේ දහම් අහනකොටම පීති සුඛ ඒකාග්‍රතාවක් හිතට එනවා. ඒක ධර්මතාවයක්, ස්වභාව ධර්ම. ඉතින් ඒක නිසා ඒ පීති සුඛ ඒකාග්‍රතාවයක් අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගත්තට පස්සේ ඒකත් හිතෙන් අයින් කරගන්න ඕන, අයින් වෙනවා. ඒ ප්‍රීතිය උපාදානය කර ගැනීමත්, ඒ සුඛය උපාදානය කර ගැනීමත් ආමිෂයක් බවට පත් වෙනවා. ඒකත් අනිත්‍ය දුක්ඛ අනාත්මයි. ඒකටත් නොබැඳිය යුතු නිබ්බිදා කියන தত্ত্বය තේරුම් ගත්තාම ඒකෙන් විදී නිදහස් වෙන්න පුළුවන්. ඒ පීතියද හෝ සුඛයද හෝ ඒ ආස්වාදයක් ලැබුවොත් නිවන ප්‍රමාද වෙනවා, වැහෙනවා කියන එක තේරුම් ගන්න. මයික් එක වැඩ කරන්නේ හරි.
ඇත්තටම මායතුළු මේ සියලු දෙනාම සත්‍ය මොකද්ද, අසත්‍ය මොකද්ද, මේ සසරෙන් කෙසේ හෝ ඉගෙන ගැනීමට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සොයා ගිය පිරිසක් ඇත්ත වශයෙන්ම. ඔබ මේ පින්වත් ස්වාමීන් වහන්සේ අපට පහු වෙලා තමයි හම්බුනේ. ඒ කියන්නේ අපේ කල්යාණ මිත්‍රෙක් මගින් තමයි පින්වත් ස්වාමීන් වහන්සේ මුණ ගැසුවේ. ඒ අතරේ අපි දේශ ගැලන් වහන්සේ පස්සෙන් ගියා. ඒ වගේම අපි මහා
තවත් දෙයක් අවබෝධ කරගන්න නෑ. අවබෝධ කරගන්න තියෙන්නේ අස්සපස්ස නිවැරදිව ප්‍රායෝගිකව මුළු ජීවිත කාලයටම අනුගත කරලා අස්සපස්ස කිරීම. අස්සපස්ස කිව්වේ සබ්බ පාපස්ස කුසල අස්ස උපසම්පද. මේ දෙක කරනවා නම් සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධ අනුසාර. ඒ තමයි බව උද්දරාට මන්නට දේශනා කළ අනු ශාසනීය ප්‍රායෝගික අනුගමනය කළ යුතුදී ඔය සාහිත්‍යකාරියෝ කියපු දේවල් තියෙනවා. පස්සේ කාලෙක අටුවාකාරය පුතක් යන මිනිස්සු මිනිසුන්ව රවට්ටන්න මිනිසුන්ව මුලා කරවන්න ආගමිකයෝ ඔය සාහිත්‍යකාරියෝ බොහෝ දේවල් ලියලා තිනවා. වීපැදුරක් වේල ගන්න බැරි තරමට අරහතුන් වහන්සේලා උඩින් යනකේ. එහෙම එකක් මේ බුද්ධ දේශනාවේ නෙමෙයි තියෙන්නේ. ඔය පොළොන්නරි යුගයේ හෝ දඹදෙණි යුගයේ හෝ ලියපු වැරදි සාහිත්‍ය කෘතිවල මෙයාට මිනිස්සු රැවටුණා, රවට්ටන්න හදනවා. කිසිම අරහතුන් වහන්සේ කෙනෙක් බුදුහාමුදුරන්ගේ අර විනය නීති දන්නවනම් කිසි දවසක ඔය වීපැදුරු වේල ගන්න බැරි වෙන විදියට උඩින් යන්නේ නැහැ. ඒක නිසා ඔහා සාහිත්‍යකාරයන්ගේ අපබ්‍රංශ ප්‍රබන්ධ සහ මිනිස්සු මුලා කරන්න ලියපු සාහිත්‍ය කතා බව තේරුම් ගන්න. කොහේ ඉඳන් ආව? දැන් මේ මහත්තයාගේ ප්‍රශ්නේ උඹලා පාංශු කූලයටවත් එන්නේ නැහැ. දැන් මේ ලෝකේ මිනිස්සු කොච්චර ඉන්නවද? කෝටි 748ක් කියලා දැන් ජන සංගණනෙන් කියලා තියෙනවා. කෝටි මේකෙන් මේ මෝඩ පාංශු කූලය දෙන්නේ ඔය ඔක්කොම මැරෙනවා. කවුද? මේ ලංකාවේ ඉන්න ඔය බමුණු මත දරන ආගමෙන් වැරදි දේ ඉගැන්නුව මේ බෞද්ධ ලේබල් එක ගහපු සියයට නෙමේ කෝටියකට එකයි. තේරුණාද? දැන් ඉන්දියාවේ හෝ බුරුම රටේ, තායිලන්තේ, කොරියාවේ, ජපන් රටේ, චීන රටේ ඉන්නවා බෞද්ධ පාංශු කූලෙ දෙනවද? නැහැ. නෑ කොහෙවන්නේ. කතෝලිකයෝ ඉන්නවා ලංකාවේ, මුස්ලිම් කාරයෝ ඉන්නවා ලංකාවේ, ක්‍රිස්තියානි කාරයෝ ඉන්නවා. පාංශු කුලෙ දෙනවද? දෙනවද? නෑ. දෙන්නේ මේ මෝඩ ගුඩ බෞද්ධයෝ විතරයි. පාංශු කුල කියන එක බුදුහාමුදුරුවන්ගේ දෙයක් හෝ දේශනාවක් හෝ නිර්දේශ කරපු දෙයක් හෝ නෙමෙයි. ඒ කාලේ පාංශු කූලකේ අර මිනිහා ඔතනම පසට දිราපත්වන රෙද්දක. ඒ නිසා මේ පාංශු කූල කිව්වේ ඒක තමයි බමුණන්ගේ සිටිත. බමුණෝ ඇවිල්ලා අර ගෙදර තිබුණු හොඳම රෙද්දෙන් අර මිනිය ඔතලා පාංශු කුලයක් දීලා ඒක මිනිය කනත්තට හෝ ගඟ කයින්ට හෝ කැලෑවට විසිකලා. මේක පස්සේ කාලෙක මේ ලංකාවේ වෙන කොහෙවත් ලෝකේ නැහැ. ලංකාවේ පන්සල්වල පමණ කාමුදුරු ආයුධයක් කරගන්න ව්‍යාපාරයක්. අද මිනිය ඔතනවද පාංශු කුල අර පිටිකරේ? නැහැ. ඒක නිසා මේක ව්‍යාපාරයක්. මේක අවියක් කරගත්ත බලය පාංශු කුලෙටවත් එන්නේ. මැරුණාට පස්සේ පාංශු කුලෙ තිබ්බද නැද්ද කියලා කවුද දන්නේ? දැන් අද වන විට මේ ලංකාවේ කෑගල්ලේ පන්සල් දෙකක හාමුදුරු ඉන්නවා. ලංකාවේ ඕනම තැනක කොහේ හෝ පාංශු කුලයක් තියෙන නම් ප්‍රමාණ පාසුකම් රුපියල් 5000ක් දෙනවා නම් එනවා. අද ඒක ව්‍යාපාරයක්. ඉතින් ඒ හාමුදුරංග ගෙන්න ගන්න පුළුවන් ටෙලිෆෝන් නම්බර්ස් දෙකකුත් තියෙනවා. මේ ලංකාවේ ඕන දෙනෙකුට ওই පාංශු කුලෙ දෙන්නේ නැත්නම් පාංශු කුලෙ කියන බම්මු මතේ දරන්න ඕන නම් තියන්න ඕන නම් රුපියල් 5000කුයි ප්‍රවාහන වියදම දුන්න ගමන් ඒගොල්ලෝ ඇහිලා පාංශු කුලෙත් තියෙනවා සම්මතයක් ඇති. නමුත් එතකොට අර ගම්මේ පන්සලේ හාමුදුරන්ට මොකද වෙන්නේ? මෙහෙම වුණා දැන් කීපයක් වෙලා තියෙනවා. එකක් දෙකක් නෙමෙයි. ඉතින් ඒක නිසා මේ පාංශු කුල කියන එක කිසිසේත්ම බුද්ධ ධර්මයට හෝ බුදුහාමුදුරන්ගේ අනුදැන වැදාරීමක් හෝ බුදුහාමුදුරුව නිර්දේශ කළ අනුදැන වඩාල දෙයක් හෝ නෙමෙයි. මේක බමුණු මතයක්. මේක ආගමික සංකල්පයක්. ධර්මයට ගැළපෙන්නේ නැති දෙයක්. මේක තේරුම් ගන්න. හොඳයි.
අවසරයි අරහත් කුප්පේ අනුහන්සර තම වහන්සේගෙන් දැනගන්න ලැබෙන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ හා සම්බුද්ධත්වයට පෙරින් වහන්සේ ධර්මාශෝකවත් වෙනවාගෙන දරුව දෙන්නේ පිළිගැනීමට ගෞරවයෙන් නමස්කාර කරනකොට එහෙත්
මොකද්ද මොකද්ද ආයි මට ප්‍රශ්න තේරුණේ නැහැ.
මිහිඳු මහ රහතන් වහන්සේ සහ සම්බුද්ධත්වයට පෙරින් වහන්සේ
නැහැ. කිසිසේත්ම එහෙම එකක් කොහේවත් කොතනකවත් ඉතිහාසයක නැහැ. මේ පස්සේ කාලෙක 1930න් පස්සේ ලංකාවේ දිලිය පුබටක තමයි ඕක තියෙන්නේ. හැබැයි මිහිඳු හාමුදුරුව සංගමිත්තා සුනන්දා සුමන දරුව හතර දෙනෙක් හිටියා. මේ දරුව හතර දෙනා මේ ධර්මාශෝක රජුරුවන්ගේ වැඩිමහල්ම සහෝදරයා. සහෝදරයා 80 දෙනෙක් හිටියා. 80න් ධර්මාශෝක රජුරුවන්ට වැඩිමහල්ම සහෝදරයාගේ පුතාලා සහ දුවලා 3 දෙනා. ධර්මාශෝක රජුරුව ඉන්දියාව අර ග්‍රීක රජුරුවන්ගෙන් ග්‍රීක රාජ්‍යයෙන් යුද්ධ කළා අල්ලගත්තා උතුරු ඉන්දියාව. ඒ වන විට ධර්මාශෝක රජුරුවන්ගේ වැඩිමහල්ම සහෝදරයා කාලිංග රටේ රජ. ධර්මාශෝක රජුරුවන්ට වඩා අඩුගානේ අවුරුදු 40ක් 50ක් වැඩිමල්. මේ වන විට ධර්මාශෝක රජුරුවන්ට අවුරුදු 30ක් 35ක් වෙන්න ඇති. මිහිඳු හාමුදුරන්ට අවුරුදු 30කට කිට්ටුව 25ක් විතර වෙච්ච අවස්ථාවක්. අර කාලිංග යුද්ධෙට අශෝක රජුරුව ආවා. වැඩිමහල් සහෝදරයා දැන් සහෝදරයෝ 80ක් හිටියා. 79 දෙනෙක් මරලා මේ අවසාන එක්කිනා මරන්න ආවේ කාලිංග යුද්ධෙදී. කාලිංග යුද්ධෙදී ඒ කාලිංග රජු අශෝක රජුරුවන්ගේ වැඩිමහල් සහෝදරයා දැනගත්තා තමන්ගේ දරුවෝ 4 දෙනාව සමූල ඝාතනය කරනවා. මොකෝ අනික් සහෝදරයෝ සියලු දෙනාගේ දරුවෝ ඔක්කොම සමූල ඝාතනය කළ නිසා. ඒකමන කාලිංග රජුරුව මේ 4 දෙනාව වෙස් ගන්නලා මේ සිවුරු පුරවල අර රජ ගහනුවරට මේ අල්ලපු ඇටේ තියෙන අම්පාරේ රජගලට එවලා 4 දිනවම මහණ කෙරෙව්වා. විදු කුමාරයවයි සංගමිත්තා සුමනා සුනන්දා හතර දෙනා හංගලා තිබ්බා රජගහ නුවර කොහෙන්වත් බාහිර බලවේගකින් එන්න බෑ හංගලා තිබ්බා හංගලා තිබ්බාම දැන් වෙන දෙයක් කරන්න නෑ මීදු ආම්ද්‍රෝයි සංගමිත්තා දෙරණයි වැඩිමල් දෙන්න මේ ධර්මයේ තේරුම් අරගෙන හොඳට සිංහල මගදී භාෂා දෙකම ඉගෙනගෙන බුද්ධ ධර්මයේ ඉගෙනගෙන ඒ ධර්මය අනුගමනය කළා මගපල ලැබුවා අනිත් දෙන්නට මගපල ලබන්න බැරි වුණා සුමනා සුනන්දාට ඊට පස්සේ අර කාලිංග රටේ රජ ඔක්කොම විනාශ කළා ජයගත්තට පස්සේ අවුරුදු ගානකට පස්සේ මේ ධර්මාශෝක රජුරුවත් අර චණ්ඩාශෝක ධර්මාශෝක වුණා මේ වන විට මේක තේරුම් ගත්ත මිඳු හාමුදුරුව මේ නැවත ඉන්දියාවට කිසිම දවසක ගියේ නැ අනුරාධපුරයට මේ බුද්ධ ධර්මය අඳුන්නා දුන්නා අර සුනන්දා සුමනා දෙන්න සිවුරු ඇරලා බෝධිගුප්ත කුමාරයාත් එක්ක විවාහ වුණා කියන මහා වංශේ තියෙනවා. ඉතින් ඒක නිසා මේ සියලු දේ ඉතිහාසගත සත්‍ය තොරතුරු නමුත් පසු කාලයක මිනිස්සු සාහිත්‍යකාරයෝ බුද්ධචර්යෙ ලියපු මිනිස්සු මේ 1930 තමයි මේක ආවේ. ඉදිසල කොහෙවත් තිබුණ කතාවක් නෙමේ. අර ධර්මාශෝක රජුරුවන්ගේ දුවෙකුයි පුතෙකුයි කළා මේ දෙන්නා. බැලුවාම එහෙනම් ධර්මාශෝක රජුරන්ට අවුරුදු 5 දුවෙක් පුතෙක් හම්බ වෙලා තිනා වයස පරිතරය. දැන් මේක වශාම්තුමා ඉන්දියාවේ ඉතිහාසෙ ලියනකොට කියලා තියෙනවා. එහෙම වුණා නම් ධර්මාශෝක රජුරන්ට මිහිඳු හාමුදුරුව මිහිඳු කුමාරයා බාල අවුරුදු 5 or 6. එනම් අවුරුදු 4 කසාර බඳින්නව. එනම් ඒකෙම මේක බොරු ඔප්පු වෙනවා. ඉතින් ඒ වනිසා මේවා ඔක්කොම ප්‍රබන්ධ මේ ප්‍රබන්ධ කලේ මේ පස්චකාලික බෞද්ධ සාහිත්‍ය බෞද්ධ ඉතිහාසය වැරදියට ලියපු කියපු අර ප්‍රබන්ධකාරයන් විසින් මිනිසුන්ව මුලා කරන්න ලියපු කියපු කතාව. මේක තේරුම් ගන්න. ඒ නිසා ඔයාට රැවටෙන්න එපා. නියම ඉතිහාසය දැන් අද සියලු ඉතිහාසය නිවැරදිව නියම විදියට විවෘත වෙලා තියෙනවා. විවෘත කරගෙන තියෙනවා. ඒවා සියල්ල ඉන්ටර්නෙට් එකේ උනම් තියෙනවා. ඒ වගේම මේ ලංකාවේ ඉතිහාසය අද කාටවත් කොහෙවත් වහන්න බෑ. සියලු තැන් සියලු දේ සියලු ආකාරයට විවෘත කරගෙන විවෘත වෙලා තියෙනවා. නමුත් තාමත් අර දඹදිව යන වන්දනාකාරයොත් මේ හනමිටි කරගහගත්ත අපේ යම් ශ්‍රවණ ප්‍රතිරූපකයොත් මේක තාම අත්තරින්න මේ අපේ දේ අපේ බව කියන්න. හෙළ උරුමයක් බව කියන්න කැමති වෙන්නේ නැහැ. ඒක මේ රටේ මිනිසුන්ගේ තිබුණු පරගැටිකම. ඒ පරගැටිකම මේ රටේ මිනිසුන්ගේ කොටසකට එදා ඉඳන් හැමදාම තිබුණා. ඉතින් ඒක නිසා මේ පරගැටි බව මිනිසුන්ගේ හිතෙන් අයින් කරන්න ඕන. එතකොට තමයි නියම හෙළ උරුමය නියම මේ බුද්ධ ශක්තිය මතුවෙලා ඉන්නේ. ඔව් ඒවත් අයිති වෙනවා. නමුත් ඒක සංකාර නෙමේ අභිසංකාර. ඒවා මොනවද? පුඤ්ඤාභිසංකාර, අපුඤ්ඤාභිසංකාර, අනිඤ්ඤාභිසංකාර. සංකාර නෙමේ අභිසංකාර. ඒවා පුඤ්ඤ අභිසංකාර, අපුඤ්ඤ අභිසංකාර, අනිඤ්ඤ අභිසංකාර. අර ගිරිමණ්ඩ සූත්‍රයේ තියෙනවා මේවා අභිරත සංකාර. ඒවා අයින් කරන්න අනභිරත සංකාර තේරුම් අරගෙන එවන් පිටින්න ඕන කියන එක තියෙනවා. ඉතින් ඒක නිසා මේ කාරියට තේරුම් ගත යුතු ධර්මතාවයක් සංකාර තියෙන්නේ වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර, ඒ වගේම ඇහෙන් කනින් නාසින්දියෙන් චක්කු සංකාර, සෝත සංකාර, ගාන සංජීවා කායමන. නමුත් මේ අභි සංකාර කියන ඒවා ඊට වඩා කෝටියක් වරක් බලවත් නියත වශයෙන්ම නිවන වහන්නේ අභි සංකාර වලින් සංකාර වලින්ට වඩා බලවත්. ඉතින් ඒක නිසා අභි සංකාර වෙනමත් සංකාර වෙනමත් තේරුම් ගන්න ඕන. සබ්බේ සංකාරා කිව්වහම ඒ දෙකම එකතුව තියෙන බව තේරුම් ගන්න පුළුවන්. දැන් මෙහෙමයි, දැන් ඒ පිරිතක් කියලා දුන්නට ඒක වරදක් පාපයක් වෙන්නේ නැහැ. හැබැයි දැන් මේ පිරිත අර සංගීත ස්වරූපයෙන් හෝ ස්වභාවයෙන් හෝ එහෙම නැත්නම් මිනිසුන්ව මුලා කරන ආකාරයට හෝ මිනිසුන්ට වැරදි අදහසක් එන ආකාරයට හෝ එමනනම් භූතයලවන්න ප්‍රේතයලවන්න හෝ කරනවා නම් ඒකෙන් යම් ණයක් වෙනවා. මොකද්ද වෙන්නේ? ණයක් වෙනවා. ණය වුණොත් ඒක අකුසලයක් පාපයක් බවට පත් වෙනවා. ඒ නිසා ඔය මහත්තයා යහපත් චේතනාවක් ඇතුව මේ වගේ ගිහි පිරිතක් කියනවා නම් ඒකේ වරදක් නැහැ. හැබැයි පිරිත කියන්න ඉස්සෙල්ලා කවුරු හරි ඒ නායකයා ඒ පිරිත් කණ්ඩායමේ ප්‍රධානියා ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් මිනිස්සුන්ට යම් කරුණුකාරණා කීපයක් කියා දෙන්න ඕන. මේ පිරිත කියන්නේ බුදුහාමුදුරුවෝ මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා එම නැත්නම් සබ්බපාන භූත හිතාය අනුකම්පාසිතින් කරපු දේශනා කරපු දෙයක්. මේ පිරිත අවශ්‍ය වෙන්නේ මිනිස්සුන්ගේ රාගය, ద్వේෂය, මෝහය කියන කෙලෙස් අයින් කරන්න. ඒ නිසා මේ පිරිතේ තියෙන සියලු වචනවල බුද්ධ භාෂිතේ අඩංගු වෙන්නේ මිනිස්සුන්ගේ හිතේ තියෙන කෙලෙස් හිතවිලි අයින් කරලා ඒ විනුවට එතෙන්ට මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා නික්ලේශී අරමුණු ගන්න භාවිතයට ගන්න ඉල්ලීමක් තියෙන. ඉතින් එහෙම ඇත්ත පහදා දීලා ඒ පිරිත කාටත් තේරෙන ආකාරයට සංගීත ස්වරූපයක් නොගන්නා ආකාරයට දේශනා කළාට පිරිත් සජ්ජායනා කළාට වරදක් පාපයක් වෙන්නේ නැහැ. ඒ වගේම ඒ මිනිස්සුන්ට කියනවා නම් ඒ මිනිසුන්ව මුලා කරනවා නම් ඒ මිනිසුන්ව ණය කරනවා නම් කරවනවා නම් මේ පිරිත කිව්වට පස්සේ ඔයගොල්ලන්ගේ ගෙදර තියෙන භූත බලපෑම් සියල්ල අයින් වෙනවා කියලා ඒක වැරදි. ඒක ණය වීම. ඒක වැරදි ප්‍රකාර. ඒක නිසා ඒ මිනිසුන්ගේ ඒ ගෙදර ඉන්න අයගේ හිත පිරිසිදු වෙන්න මේ පිරිත කියන්නේ. හිත පිරිසිදු වුණාම තුන් සිත පහදා ගත්තාම ඒ ගෙදර ඉන්න අයට පුළුවන් ඒ ගෙදරට බලපෑමක් තියෙන ඥාතීන්ට භූතයන්ට පිරිතයන්ට පරදත්තූප ජීවින්ට සියලු දෙනාට පින්දීලා කැපකොට පින් පවරා ඒ තමන්ගේ ඥාතීන් සියලු දෙනාව මුදවා නිදහස් කරන්න. ඒ මුදවා නිදහස් කරන්න පුළුවන් නම් ඒක යහපත්, ඒක කාටත් සිතක් ශාන්තියක් සහනයක්. ඉතින් ඒ නිසා මේ පිරිත් කියනවයි කියන එක ගිහියෝ කිව්වත් පැවිද්දෝ කිව්වත් වැරදි විදිහට කිව්වොත් සංගීත ස්වරූපයෙන් වැරදි බලාපොරොත්තුවක් දීලා කළොත් ඒක තමන්ට ආපහු එනවා ණය ගන්න දිනුවකට පැටලෙන හැටි. ණය වෙනවා. ඒ ණය මිදී නිදහස් වෙන්න තේරුම් අරගෙන වැඩේ කළොත් හරි. මේක හොඳට තේරුම් අරගෙන කරන්න ඕන. තේරුමක් නැතුව කළොත් තමයි ඔය ණය වෙන්නේ, අකුසලයක් වෙන්නේ, පාපයක් වෙන්නේ, වරදක් වෙන්නේ. එකයි තේරුම් ගන්න. පිරිත් කියන්නේ මේ වරද වැරදි විදිහට ඒ ක්‍රියාව කිරීම. හොඳයි, එන අවසාන ප්‍රශ්නේ. ඔව්, ඥානයයි ප්‍රඥාවයි දෙකක් තියෙනවා. දැන් පළමුවෙන් ඥානයද ප්‍රඥාවද උපදින්නේ? ඈ, ඥානය. එකනික සෝතාවදානී පඤ්ඤා සුතමේ ඥාන. දැන් මේ මාගදී භාෂාවේ අගිනම් මේ පැත්තට බලන්න ඕන. සුතමේ ඥානේ නිසා සෝතාවදානී පඤ්ඤා ඇති වෙනවා. ඒ වගේම සුත්තාන සංවරේ පඤ්ඤා සීලමේ ඥාන. සීලමේ ඥානේ ඇති වෙන්නේ අර ශ්‍රවණය කළ සුත්තාන ශ්‍රවණය කළ සංවරේ වීම. එනිසා සීලමය ඥාන. ඒ වගේ ඥානය එන්නේ ප්‍රඥාව, ඥානයෙන් ප්‍රඥාව උපදී. ඥානය නැතුව ප්‍රඥාවක් ඉන්නේ නැහැ. ඒ වගේම මේ කවුරුත් දැනගන්න ඕන බුද්ධ දේශනාවේ තියෙන්නේ ප්‍රඥාව, සීල, සමාධි. මේ තුන මිසක සීල, සමාධි, ප්‍රඥා නෙමේ. මේක කන පිට ගහගෙන ප්‍රඥාව නැතුව කිසි කෙනෙකුට සීලමය ඥානය, භාවනාමය ඥානය, චින්තාමය ඥානය, මග්ගේ මග්ග ඥාන දර්ශනය ලැබෙන්න බෑ, ලැබෙන්නේ නැහැ. එනිසා බුද්ධ දේශනාවේ මාගදී භාෂාවේ ප්‍රඥාව මුල් කොටගත්ත දෙයක්. ප්‍රඥාව මුල් කොටගෙන තමයි සම්මර සීලේ පිටන්න පුළුවන්. මේක ওই බුද්ධ ඥානවල ඊටම පැහැදිලිව තියෙනවා. නමුත් ඒක අපි සිංහලෙන් හිතලා කවුරු හරි අටුවාකාරයෝ මේක සීල, සමාධි, ප්‍රඥා හැටියට කිව්වට මේක තියෙන්නේ ප්‍රඥා, සීල, සමාධි. ප්‍රඥාව නැතුව නිවන් දකින්නට උපකාර වන සීල විඥානය ලැබෙන්න, නිවන් දකින්නට උපකාර වන භාවනීය ඥානය අගටම ලැබෙන. ඉතින් මේක තේරුම් ගන්න ඕන. නමුත් කවුරුත් තේරුම් ගන්න ඕන අද බුද්ධ ආගමේ සීල, සමාධි, ප්‍රඥාත් නැ, ප්‍රඥා සීල සමාධිත් නැ. ඒ වෙනුවට තියෙන වෙන තුනක්. මොකද්ද අද තියෙන්නේ? දාන සීල, දානීය මුල් කොට ගත්තා. බුදුහාමුදුරු නොකියු දෙයක්. ඒ නිසා මේක ප්‍රඥා, සීල, සමාධි තේරුම් ගත්තන අන්න ඒක නිවන.
කියන්නේ
වහන්සේ කෙනෙක් ගැන යම් කිසි දේශිතිවිල්ල පහළ වුණොත් එහෙමන තමාගේ හිතේ ඇතිවෙච්ච ද්වේෂිත අයිතර ගැනීම සඳහා මුලින් උත්සාහ ගැනීම සඳහා තමාර චතුරාර්යක ඒ විදිහටම කරනවාද මෙතානුස්සතිය මරණානුස්සතිය මේ බුද්ධානුස්සතිය ඒ විදිහටම කරනවාද නැත්නම්
ඒකට තමාර ණය ගන්න දිනුවෙන් මිදී නිදහස් වෙන කරුණු හතර තියෙනවා. ඉතින් අර ගල ස්වාභාවික පාරට තියෙන දෙයක්. ගල බේරලා තමන් පාර යන්න දැනගන්න ඕන. ඉතින් කාගේ වරදද ගලේ හැපීම? ඒකට කේන්තියක් අරගත්තාම කායිකද මේ කේන්ති ගත්තේ? තමන් එක්ක. මේක තමන් ඉවසලා විමසලා අර ගල මග හැරලා යන්න දැනගන්න ඕන. ඉතින් ඒක නිසා ගල් තියෙනවා පාරේ. පාදක තියෙනවා. මේවා හැපිලා තමන් අර අපුඤ්ඤාවි සංකාරයක් කරගත්තා. අර අහක යන ගලත් අපුඤ්ඤාවි සංකාරයක් කරගත්තා. අර ද්වේෂයෙන් අර ගලට නැවත ගහන්න යනවා එක්ක මොකක් හරි කරන්න. ඉතින් ඒක නිසා මේ කාරියට ඔළුව ගලේ ගහගන්න වගේ වැඩ. ඉතින් ඒක නිසා තමන් දැනගන්න ඕන ඉවසලා විමසලා හරියට මග දැනගෙන පාර හොයාගෙන ඒ බාලක වලින් මිදී නිදහස් වෙලා පාරේ යන්න. හොඳයි එහෙනම් දැන් අද 3:11:45 තුනා. එහෙමනම් මේ භාවනා වැඩසටහනේ සමහර විට තව දවස් 10ක් ප්‍රශ්න අහන්න කිව්වත් ඉවරයක් නම් වෙන්නේ නැහැ. ඒක ධර්මතාවය. ඒක සාධාරණයි. ඒක මිනිසුන්ගේ අදහස්. ඉතින් ඒක නිසා මේ ප්‍රශ්න අහන්න ඕන. ප්‍රශ්න වලට පිළිතුරු හොයාගන්න ඕන. හොයාගත්තට විතරක් මදි. මේ දැනගත්ත නිවැරදි පාර භාවිතයට ගන්න ඕන. මේ ප්‍රශ්න අහන්නෙත් ඇහුවෙත් ඔක්කොම මේ ආනපාන සති සමාධිය නිවැරදිව ප්‍රායෝගිකව නිවනට උපකාර වන බව උදුරා දමන්නට උපකාර වන ආකාරය තමා විසින් තේරුම් අරගෙන තමා විසින් අනුගමනය කරන්නට. ඉතින් ඒක නිසා සියලු දෙනාටම මේ සතියක් තුළ දවස් අපි සතියේ වැඩසටහන 6කට අඩු කළා. දැන් මේ වන විට අද 6 වෙනි දවස මේ වැඩසටහනේ සියලු සූත්‍ර ධර්ම සාකච්ඡා කළා. ඊළඟට අපි දවල් දානයෙන් පස්සේ එක මාරට විතර නැවත රැස් වෙනවා. රැස් වෙලා අද සේනාපති හාමුදුරන්ගේ ධර්ම දේශනාවක් නැහැ. අපි පොඩි විනාඩි 10-15ක පොඩි සාරාංශයක් ඉදිරිපත් කළා. මේ පින්වතුන්ට අවස්ථාව දෙනවා එකමාරික 45 ඉඳන් පැය 3ක් විතර තියෙන කාලයක් ඕනෑම කැමති කෙනෙකුට විනාඩි 10ක් උපරිම කතා කරන්න, අදහස් දක්වන්න, ප්‍රකාශ කරන්න යෝජනා චෝදනා තියෙනවා නම් ඒවත් ඉදිරිපත් කරන්න පුළුවන්. තව තවත් මේ වැඩසටහන තවත් පිටිසකට අනුගත කරන්න උපකාර වන ආකාරය. ඉතින් ඒ නිසා ඒ සඳහා කවුරුත් සහභාගී වෙනවා ඇති කියලා හිතාගෙන මේතකින් මේ වැඩසටහන අවසන් කරනවා. කවුරුත් සාදුකාරයක් දෙන්න මේ ගාථාවන් කියලා පින් අනුමෝදන් කරමු. ඉතාරතාචමිහි සම්බදම් පුඤ්ඤ සම්පද සබ්බේ දේවා තන්තු සබ්බ සම්පත්ති සිද්ධිය. ඉතාරතාචමිහි සම්බදම් පුඤ්ඤ සම්පද සබ්බේ භූතා තන්තු සබ්බ සම්පත්ති සිද්ධිය. ඉතාරතාචමිහි සම්බදම් පුඤ්ඤ සම්පද සබ්බේ සත්තා උදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉදම්මේ ඥාතීනම් තෝ සුඛිතා හුන්තු ඥාතේ ඉදම්මේ ඥාතී තෝ සුඛිතා හුන්තු ඥාතේ ඉදං වූ ඥාතීනම් තෝ සුඛිතා හුන්තු ඥාතේ ඉමිනා පුඤ්ඤකම් මාමි පාල සමා සතං සමා යාව නිබ්බාන පත්තේ